සාදු 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 ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේ ඇතුළු වැඩ සිටින අනිත් ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අපි අද රැස්ව සිටින්නේ සතිපතා පැවැත්වෙන යෝගාවචරින්ගේ කමඨාන් ගැටළුවලට අවවාද ලබා ගැනීම සහ ධර්ම දේශනා වැඩසටහනටයි. සුපුරුදු පරිදි මුලින්ම දාගෙන තියෙන්නේ කමඨාන් ප්‍රශ්න සාකච්ඡාවයි. ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද ඉතා ගෞරවයෙන් මම ආරාධනා කරනවා කමඨහන් ගැටළුවලට අවවාද ලබා දෙන මෙන්. සාදු සාදු සාදු. අපට දෙකක් ලැබිලා තියෙනවා. උපාලි ඉදිරිපත් කරන්න පුළුවන් දෙ ප්‍රශ්න.
සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ප්‍රශ්නය
හොඳයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සක්මන. සක්මන වම දකුණ ලෙස බැලුවෙමි. පාදයේ පොළවට ස්පර්ශ වන විට සිනිදුවට සීතල දැනුනි. වෙනදා මෙන් භාවනාවට උනන්දුව අඩු බවක් දැනුනි. වැඩිපුර කාලය අසීහියෙන් ගෙවුනි. අසීහියෙන් ඉන්නා විට සිතට විඩාව දැනේ. පර්යංකේ හුස්ම රැල්ල ආශ්වාස ප්‍රශ්වාස ලෙස නිරීක්ෂණය කළෙමි. හිසේ වම් පැත්තේ ඉතා දැඩි වේදනාවක් මතුවිය. ඇනයක් ගැහුවාක් මෙනි. ටික වේලාවකින් ඒ නැති වී ගියේය. ශරීරයේ කිහිප විටක්ම ඉදිරියට නැවිනි. මම සිටියේ අවදියෙමි. ශරීරයේ ඉදිරියට නැවුණ බව මුලදී අල්ලාගත නොහැකි විය. භාවනාවට උනන්දුව ඇති කර ගැනීමට උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
හොඳයි. එතකොට මේ වැඩි කාලයක් අසිහියෙන් ඉන්නවා කියන මතක් කිරීම කරනවා. වැඩි කාලයක් අසිහියෙන් මෙහෙම ගත කරනවා. එතකොට වෙහෙසකුත් දැනෙනවා කියලා. එතකොට දැන් ඔය භාවනාවක් කරන කෙනෙක් සාමාන්‍යයෙන් මේ විදිහේ මේ ගොඩක් අසිහිය වැඩිපුර අසිහිය කියලා වෙහෙසක් හදාගත්තොත් ඒක එච්චරම සුදුසු නෑ. ඒ වෙනුවට බලන්න මේ හිතේ ස්වභාවයම වැඩි හරියක් අසිහිය තමයි. අසිහිය තමයි. නමුත් ඒක දැනගනිමින් නැවත නැවත භාවනාවක යෙදෙනවා. නැවත නැවත උත්සාහයක් කරනවා. එතකොට ඒ විදිහේ අදහසකින් කරගෙන යනවා නම් ওই වැඩේ ඔයිට වැඩි පහසුයි. එහෙම නැත්නම් අසිහියට දොස් නගන්න ගියොත් අසිහිය හදලා ඉවර කරන්න උත්සාහ ගත්තොත් ඒක එච්චර පහසුවක් දනවන ක්‍රියාවලියක් නොවෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට වෙහෙසක් පීඩාවක් විතරයි ඉතුරු වෙන්නේ. එහෙම හොදලා පුරිසුදු කරන්න පුළුවන් ගුවක් නෙමෙයි මේක. ඒ හින්දා ඒ බව දැනගෙන අන්න බලන්න මේ අසිහිය මැද්දේ මට වරක් දෙවරක් හුස්ම වැටෙන බව දැනෙනවා. ඒ ප්‍රමාණවත් මේ අසිහිය මැද්දේ සක්මනේ පාය වරක් දෙවරක් වදිනවා දැනෙනවා. ඒ ප්‍රමාණවත් අන්නේ ශක්තිය අන්නේ මතක් කර ගැනීම වටිනවා. එහෙම නැත්නම් අපිට කවදාවත් තහවර කරන්න බැරි දෙයක් මේක. මොකද හැම වෙලේම අර කෙලෙස් පක්ෂය වැඩි. ඒක තමයි ස්වභාවය. මායාගේ රාජ්‍ය වැඩි. ඒක තමයි ස්වභාවය. එතකොට හිතන්න එපා මේක අයින් කළා නැති කළා මායාව එලෝලා එහෙම කරන්න පුළුවන් කියලා. එහෙම එකක් නැහැ. ඒ වෙනුවට නැවත නැවත අර කරගන්න පුළුවන් ටික වැටෙන හුස්ම දෙක අර තබන පියවර එක දෙක අන්න ඒ විදිහට තමයි කරගෙන යන්නේ. එතකොට වැඩි හරියක් කියන්නේ නිකන් අහෝසි කර්ම විදිහට. ගෙවලා ගෙවලා ඉවර කරන්නේ නැහැ. දැන් ඔය කතා කරන්නේ ගෙවලා ඉවර කිරීමක් වගේ. එහෙම එකක් නැහැ. ඒ වෙනුවට වැඩි හරියක් අහෝසි වෙලා යනවා. අහෝසි වෙලා යනවා. අහෝසිලා යන්නේ මොකක් නිසාද? මේ වාර දින පැටලෙන මේ ක්‍රියාවලිය අතරේ මෙතන නැත්තම් මේ සිහියෙන් ගත්ත හුස්මක් දෙකක් අගේ කරනවා. අර අසිහියට දුක් ගන්නේ නැහැ. මේ වාර දින පැටලින සක්මන අතරේ මේ සිහියෙන් තබපු පියවරක් දෙකක් අගේ කරනවා. අර වාර දින ටිකට දුක් ගන්නේ නැහැ. ඒ වගේම එදිනෙදා ජීවිතේ කොතෙකුත් අසිහිය රජ කරනවා. නමුත් අන්න සිහියෙන් ගත කරපු මොහොතක් දෙකක් කාපු බත් කටක් දෙකක් බීපු වතුරු ගුරක් දෙකක් අන්න ඒක අගේ කරන්න උත්සාහ ගන්නවා. එතකොට වෙන්නේ අර ටික අහෝසි වෙලා යන එක. අහෝසි වෙන්නේ කොහොමද? ඒකෙන් අපි දුක් ගන්නේ නැහැ. ඒක අපිට අදාළ නැහැ. අන්න භාග්‍යවතුන් වහන්සේ කියනවා මේ සති බලය කියන්නේ මොකද්ද? අන්න පමාදේ නකම්පතිටි. මේ ප්‍රමාදයට වැටිලා අසිහිය ඇවිල්ලා හැබැයි කම්ප වෙන්නේ නැහැ. හිත සැලෙන්නේ නැහැ. අන්න ඒ විදිහේ අදහසක් ඔළුවට දාගෙන මේ අසිහියත් යුණාවේ අසිහියත් මේකේ කොටසක් කියන අදහසින් ටිකෙන් ටික කරගෙන යමු.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟ ප්‍රශ්නේ ගරුතර ස්වාමීන් වහන්සේගේ නවසරයි. නමස්කාරය කියා ශීලයේ පිහිටුවා ගාථා සහ කරණීය මෙත්ත සූත්‍රය කියා භාවනාවට වාඩි වුණා. පළවෙනි හුස්මෙන්ම ආශ්වාසය සහ ප්‍රශ්වාසය නොදෙනී යන බව තේරුණා. ප්‍රශ්වාසයේ දිග බර සහ ගැඹුර වැඩිවීම හුස්ම නොදෙනී යාමට ප්‍රථම සිදුවෙන බව තේරුණා. මෙය සෑම විටම හුස්ම නොදෙනී යාමට පෙර එන පණිවිඩයක්. ඒ එක්කම සිතන්නටත් කලින් හිත හිස්තැනට ගියා. වරින් වර සිතුවිලි නැති කාල පරිච්ඡේද සහ සිත පිට යන අවස්ථා තිබුණා. මුලදී හුස්මට සිත ගියත් පසුව ඒ ගැන සිතට ආවේ නැහැ. මුලදී පාරේ වාහන යන ශබ්ද ඇසුනද පසුව ඒවායේ ශබ්ද ඇසුනේ නැහැ. සිත පිට යන විට වැඩි දුර යන්න කලින් ඒවා අල්ලගන්න පුළුවන් වුණා. ඒවායේ ආපස්සට ගොස් මූලාරම්භය සහ ඒවායේ ප්‍රගතියද අගද බැලුවා. මෙසේ පැයකුත් විනාඩි 10ක් පමණ භාවනාවේ ගත කළා. මේ වார்த்தාවට සුදුසු උපදෙසක් ලැබේවා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
හොඳයි, එතකොට ඒක විශ්වාසයෙන් ලියවිලා තියෙනවා. අපි ඒ විශ්වාසයෙන් ලියන එක ගැන අගේ කිරීමක් කරනවා. මොකද හේතුව මේ පුහුණුව තම තමුන්ට විශ්වාසයක් දිනුවිය යුතුයි. තම තමුන්ට ඒ විදිහේ තනියම කරගෙන යන්න පුළුවන් හැකියාවක් දිනුවිය යුතුයි. එතකොට වැඩි වැඩියක් එන්නේ ප්‍රකාශ තමයි. සැක සංකා නැහැ, ප්‍රශ්න ගැටලු නැහැ. මේ විදිහට නැවත නැවත කරගෙන යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අන්න ඒකම තමයි අවශ්‍ය. ඒ විශ්වාසය ටිකෙන් ටික දිනුවිය යුතුයි. එතකොට සාමාන්‍ය අපි කමඨහන් වார்த்தාවක් ඒ උපදේශක් ලබා දෙනකොට උත්සාහ කරනවා. ඒ කියන්නේ ඒ කෙනාට පරීක්ෂා කරලා ඉගෙන ගන්න, ඒ කෙනා තේරුම් ගන්න, ඒ විදිහේ දෙයක්. දැන් පහුගිය දවසක කෙනෙක් අහනවා, වේගෙන් සක්මන් කරනවා, හිමින් හා සක්මන් කරනවා, මේ විදිහට කෝකද හොඳ කියලා. එයාට සිහිය පීටව ගන්න පුළුවන් කෝකද කියලා මං ඇහුවා. ඔබ වහන්සේ කියන්නේ මොකද්ද කියලා අහනවා. මං කිව්වා එහෙම ස්ථිර එකක් නැහැ, දෙකම කරලා බලන්න. දෙකම කරලා බලන්න, හිමින් සක්මන් කරලා බලන්න. අර වාහනේ බැලන්ස් නැති වෙන ගානට හෙමින් බයිසිකල් පදිනා වගේ එහෙම ගිහිල්ලා බලන්න, වේගෙන් ගිහිල්ලා බලන්න. ඔහොම ඔහොම යනකොට අන්න අතරමැද මොකක් හරි සමබරතාවයක් ගැළපිලා එන්න පුළුවන්. ඒ සමබරතාවය එක එක්කෙනාට අනන්‍ය වූ එකක්. වෙන කෙනෙක් කොපි කළා නෙමෙයි. අපිට ඔය ගොඩක් වර්ධින දේ තමයි මේ කොපි කළා යන්න හදනවනේ නිවන්. කොපි කළා බෑ. කොපි කළා හරියන්නේ නැහැ. වෙනුවට මොකද කරන්න හදන්නේ? තමුන්ගේ විශ්වාසයත් තමුන්ගේ පුහුණුවක් කරගෙන යන එක. එතකොට තේරෙනවා මේ සිහිය පිළිබඳ ඔබ වහන්සේ මෙහෙම කිව්වට මට තේරුනේ මේ විදිහට. මේකයි මට දැනෙන විදිහ කියලා අපිටම විශ්වාසයක් දිනු වෙනවනේ. අපිටම විශ්වාසයක් දිනු වෙනවා. ඒක තමයි අවශ්‍ය. ඒ සලකුණු ඔය වார்த்தාව ඇතුළත තියෙනවා. ඉතින් ඒ විශ්වාසය අගය කරමින් නැවත නැවත කරමු. එතකොට හරි.
එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් ආය වார்த்தාවක් ලැබුණා, ඉදිරිපත් කරන්න අවසරයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව අත්දැකීම වචන කිරීමට පිරික්සූ විට නිහඬ බවක නතර වී ඇත. වෙන්වෙන්ම නම් නොකරන මිශ්‍රණයක් ඇතිව නැතිවෙන බැව් වරින් වර අද්දුටුවා. බලෙන් ඒ එකක් පිරික්සා බැලූ විට හඳුනාගත් විටම ක්ෂණිකව බොඳව සීමා නැති බවක නතර විය. පරයංක භාවනාව හුස්ම නොදැනේ. සිතුවිලි වරින් වර බොඳ වේ. සිතුවිලි ඇතිවන තැන අරමුණු කර නිහඬ භවයේ විවේක වීමට උවමනාවකි. බෙල්ල පසුපසට මුළු මනින්ම නැවේ. නැවත බෙල්ල මුල් ඉරියව්වට යයි. කොන්ද කුදුවේ. ඉරියව්ව අපහසු වෙන විට කය නැවත සකසා ගනී. එදිනෙදා සතිමත් බව. බොඳ වුණ පසුබිමක සිට සියුම්ව මම ඈතින් ඇතිව නැතිවන හෝඩුවා බොඳ වෙන සිතුවිලි හරහා දැනේ. ඒ අත්දකින මම තුල ඇතිවන සියුම් පීඩාවකි. ඒ අයින් කිරීමටද උත්සාහයක් නැත. වරක එය නොසලකා හරි, වරක එය හරහා යයි. වරින් වර සියල්ල එපා වීම දැඩිව මතු වුණද එයත් සමග සිටින්නේ ඒ තත්ත්වය මේ ගමනේ සූදානම් යා යුතු ස්වභාවයක් බැව් අසා ඇති බැවිනි. පිටතින් උද්‍යෝගීමක් කිරීමක් කළ නොහැකි ඇතුළත අත්දකින ඒ තත්ත්වයට විවෘත වීමකි. ස්වාමීන් වහන්ස උපදෙස් ලබා දෙන සීක්වා තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
හොඳයි, ඒකේ එක වාක්‍යයක් තියුණා මෙන්න මෙහෙම එකක්. වෙහෙසක් නම් තමයි, හැබැයි ඒක මම අයින් කරන්න උත්සාහයක් නැහැ කියලා. එන්නේ විදියකක් තිබුණා, මේ හිතවිලි අනම් මනම් එනකොට වෙහෙසයි. අර නිහඬ බව නැත්තම් විවේක ගතිය ප්‍රණීතයි. නමුත් අන්න අපි මේ වෙහෙස තියෙන ක්‍රියාවලිය අයින් කරන්න උත්සාහයක් නැහැ. එතකොට තේරෙනවා වැඩි වැඩියෙන් මේ ලෝකේ බොඳ වෙලා යනවා. සාමාන්‍යයෙන් භාවනා නොකරපු කෙනාටත් ලෝකේ වැඩි හරියක් බොඳ වෙලා තමයි තියෙන්නේ. ඉතාලම සුළු ප්‍රමාණයක් තමයි එයා අල්ලගෙන තියෙන්නේ. නමුත් ඒක අල්ලලා තියෙනවා හරියට නිකන් අර කිඹුලා ඇල්ලුවා වගේ. කිඹුලෙගේ ග්‍රහණයක්, අනේ විදිහේ ග්‍රහණයක් මේ සුළු කොටසට තියෙනවා. භාවනා නොකරපු එක්කෙනත් ඒ විදිහේ ස්වභාවයක තමයි ඉන්නේ. නමුත් අර භාවනාවේදී වෙන්නේ මොකද්ද? අර අල්ලගත්ත සුළු කොටස. ඒක තමයි අපි විපස්සනා කරන්නේ. අනේ නැතුව මුළු ලෝකෙම භාවනා කරලා අයින් කරන දෙයක් නැහැ. වැඩි හරියක් දැන්ටම නිවන්. වැඩි හරියක් දැන්ටම බොඳ වෙලා. නමුත් අර සුළු කොටසක් අල්ලන් තිනවනේ. ඒක දැඩි ග්‍රහණයෙන් අල්ලන් තිනවනේ. ඒ දැඩි ග්‍රහණය නිසාම අපිට තේරෙන්නේ නැහැ මේ ලෝකෙ වැඩි හරියක් බොඳ වෙලා කියලා. ලෝකේ වැඩි හරියකට දැනටම නිවන් කියලා තේරෙන්නේ නැහැ. මොකද අර අල්ලගත්ත ටික හොඳටම අල්ලගෙන තියෙනවා. ආයත් නොහරින අල්ලගෙන තියෙනවා. දැඩි ග්‍රහණයකින් අල්ලගෙන තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි කියමු ඒවා දැන් නොයෙකුත් සම්බන්ධතා වගේ දේවල්, ප්‍රේම සම්බන්ධතා වගේ දේවල්, ඒවා දැඩි ග්‍රහණයක් වෙනවනේ. සාමාන්‍ය හිතුවත් නැතත් ග්‍රහණය කරගන්නවා. නෑ මම නම් මේකට ඇලෙන්නේ නෑ කියලා තමයි පටන් ගන්නෙ. නමුත් මොකද වෙන්නේ සතියක් දෙකක් මාසයක් දෙකක් යනකොට දන්නේම නැතුව අර කිනි තුල ඇලුනා වගේ ඇලිලා. ඉතින් අවුල් ගිය වෙලාවට ඒ අපි හිතපු විදියට කටයුතු නොකර වෙලාවට හිත රිදුණු වෙලාවට අන්න මැරෙන්න පුළුවන් වෙහෙසක් පීඩාවක් එනවා. සාමාන්‍ය ඔයගේ දේවල් වලින් තමයි අන්න එක්ස්ට්‍රීම් සෆරින්. නිකන් ලන ආවට ගියාට සෆරින් නෙමෙයි. එක්ස්ට්‍රීම් ලෙවල් එකේ සෆරින් එන්නේ ඔන්න ඒ වගේ දේවල් වලින්. ආදරය, ප්‍රේමය වගේ මේ අගය කරන දේවල්. ප්‍රේමතෝ ජායති ශෝකෝ කියන්නේ ඕක තමයි ඉතින්. ඈ අන්න ප්‍රේම් කලාව වගේ නෙමෙයි. ඊට පස්සේ ශෝකේ එන්න ගත්තාම දරන්න අමාරුයි. ඉතින් මෙන්න මේ විදිහේ දැඩි ග්‍රහණයක් තියෙනවා. නමුත් අන්න භාවනාව යෙදෙන කෙනෙක්ට තේරෙනවා මේ ග්‍රහණය ටික ටික අඩු වෙනවා. එතකොට එයා කියනවා මේ ලෝකේ බොඳ වෙනවා, වැඩි හැඩියක් බොඳ වුණු පසුබිමෙන් තමයි තියෙන්නේ කියලා. නමුත් කලින්ම බොඳ වෙලා තියුනේ නොපෙනුනේ මොකද? මේ අල්ලගෙන ඉඳපු ටික දැඩි ග්‍රහණයකින් අල්ලගෙන ඉඳියා. අන්න භාවනාවෙන් ටිකෙන් ටික තේරෙනවා මේවා පොඩ්ඩක් ඈත්ම ඈත් වෙනකොට ඔන්න වැඩි හරියක් බොඳ වෙලා. බොඳ වුණු පසුබිමක තමයි මේ ක්‍රියාවලිය යන්නේ. හැබැයි තාමත් බොඳ නොවුණු කොටසක් තියෙනවා. අන්න ඒක තමයි ඔය කියන්නේ හිතවිලි දිහාවට ඇදිලා යනවා. මේ විදියට නොයෙකුත් වෙහෙසවල් මතුවෙලා එනවා. ඒ කියන්නේ මොකද්ද? තාමත් හිත අන්නේ මේ දේවල් ටික ගැන උනන්දුයි. තාමත් පොඩි ආකර්ෂණයක් තියෙනවා. එතකොට ඒක දුරු වෙන්න නම් මොකද කරන්න ඕනේ? ඔන්න ඔය වාක්‍යයේ තියුනේ වෙහෙසක් බව ඇත්ත. හැබැයි මම මේ වෙහෙස අයින් කරන්න උත්සාහ ගන්නෑ. මේ හිතවිලි මතක නැගිලා එනවා. ඒක වෙහෙසක් බව ඇත්ත. නමුත් මම ඒක අයින් කරන්න උත්සාහ ගන්නෑ කියන වාක්‍යයක් තියුණා. අන්න ඒක තමයි නියම ක්‍රමවේදේ. ඒක අයින් කරන්න යන්න එපා. ඒක දවසක අයින් වෙලා යයි. ඒ අයින් වෙනකන් ඔන්න ඔය කී වාක්‍ය ඉදිරියෙන් තියාගෙන කරගෙන යන්න. ඔය සුළු කොටසක් තාමත් වෙහෙස දනවනවා. සුළු කොටසක් තාමත් ආකර්ෂණයක් තියෙනවා. සාමාන්‍ය කෙනාගේ අදහස තමයි මේක අයින් කරන්න පුළුවන් නම් කියලා. නෑ අයින් කළා නිවනක් නෑ. ඒ වෙනුවට ඔන්න ඔය කී ක්‍රියාවලියම වෙන්න දෙන්න. එතකොට තේරෙනවා මේ අදාළ හිතවිලියෙන් මේවා මේ අල්ලගත්තේ ඒවා තමයි මේ ගලාගෙන ඉන්නේ. එතකොට ඒවට ආවඩන්නේ නැතුව මේ ක්‍රියාවලියක ඉන්නවා, වෙහෙස දරාගෙන ඉන්නවා. අන්න ඒ වාක්‍ය වැදගත්. ඒ වාක්‍ය ඉදිරියෙන් තියාගෙන තමන්ගේ භාවනාව කරගෙන යන්න.
එහෙමයි ස්වාමීන් වහන්ස. උදේ මට ලැබිලා තියෙන වර්තා නම් එපමණයි.
පාලි චැට් එකේ තව ප්‍රශ්නයක් ඇවිත් තියෙනවා. එවනම් අපිට තව සුළු වෙලාවක් ඉතුරු වෙලා තියෙනවා. වාචිකව වාර්තාවක් ඉදිරිපත් කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් අවස්ථාවක් දෙන්න පුළුවන්. දැයි අයන්ති මනෝරිමා පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මම දැන් අර කරගෙන යනකොට සේරම බොඳ වුණු පසුබිමක ඉඳන් ඒව අත්දකිනවා. එතකොට කාලයක් තිස්සේ කරගෙන යනකොට දකින්නවා මේ අර සිංහ බොඳ වෙන මම කියන ස්වභාවයක් තියෙනවා කියන එක. ඒක අර අයින් කරන්න හදන්න නැති බවක් කියන්නේ ඒක අයින් කරන්න හදන්නේ වෙහෙස කියන එක තියෙනවා යම් කිසි පොඩි විදිහට. එතකොට කියන්නේ සමහර දේවල් සමහර අද්දකින් ඒක එන්න හේතුවක් දන්නවා. සමහර කියන්නේ කතා කියන්නේ සමහර අය අපි කතා කරගෙන ඉන්න සමහර මම මේ ගමන යනකොට නැවැත්තුව කතා බහ කරන එක මොකද බාධාවක් වෙන හින්දා. ඒ වුණාට සමහර වෙලාවට ආය ආය කතා කරන්න මේ අවස්ථා උදා වුණාම මේ මතුවුණු වෙහෙසක් ඒක එහෙම කතා නොකර නෙමෙයි ඒකට මූණ දීලා අර මගේ ඇතුලෙන් ඇතිවෙන ඒ ගැටීම් මොනවාද ස්වභාව වලට විවෘත වෙන එක විතරයි විසඳුම කියලා මට හැඟුණේ. ඔබ වහන්සේකින් එක් සම්බන්ධ උපදෙසක් පතනියක් ප්‍රාර්ථනා කරමි.
ඔයක තමයි මුලදී අපි ඒ විදිහේ නොයෙකුත් උපක්‍රමයේ දෙනවා කරනවා කටයුතු කරනවා. නමුත් පස්සෙක තේරෙනවා මේ මේ ආපු එහෙස පීඩාවත් මේ මේ නරක පුද්ගලයා කියන එකත් මේ ගැටෙන පුද්ගලයා කියන එකත් ඒගොල්ලොත් මේ භාවනාවේ කොටසක් වගේ. එකෙන් අදහස් කරන්න අපි නිකන් ගිහිල්ලා මේ දිවි නහ ගන්න වගේ කටයුතු වල දෙනවා කියලා. ඒ වෙනුවට මේ ආපු කරදරයක් සමහර විට අපිට මග ඇරෙන්න බැරි අවස්ථාවක් එන්න පුළුවන්. එතකොට බුම්මගෙන කතා නොකර යනව වෙනුවට පොඩක් බලන්න පුළුවනි. අන්න ඒ වගේ අවස්ථාවක කොහොමද මගේ භාවනාවේ තරම අර විදියට පස්සේ පස්සෙත් ඇවිල්ලා සමහර විට ඒක වෙහෙස දෙනවනේ. භාවනාවකදී වුණත් දකින්න පුළුවනි. දැන් පහුගිය දවසක කෙනෙක් ඇවිල්ලා කියනවා මේ මට මේ යම් කිසි පුද්ගලයෙක්ගෙන් සෑහෙන බාධාවක් ඇති වුණාලු. ඒ බාධාව නිසා මට මේ මේ වැඩ කටයුතු කරගන්න බැරි වුණාලු. එයා මට නරකටමලු හිටියේ. ඔහොම ඔහොම කියලා කියනවා. එතකොට මේ කීප තැනත්තත් මේ හොඳට දන්න අඳුරන කෙනෙක්. එතකොට මම කිව්වා අපිත් ඉතින් ගනුදෙනු කළා තියෙනවානේ. අපිත් ගනුදෙනු කළ තියෙනවා. එතකොට අපිත් ওই විදිහේම කාලයක් ගත කළ තියෙනවා. හැබැයි අපිට බාධාවක් වුණේ නැහැ. මොකද්ද ඒකට හේතුව? අන්න අර මුල් කී පුද්ගලයාගේ අදක්ෂ භාවය. එයා දක්ෂ නැහැ අර කෙනා එක ගනුදෙනු කරන්න. ඒ වෙනුවට එතන එහෙම කතා කරන්න බෑ. එහෙම මට මේ නිග්‍රහ කරන්න බෑ. මේ විදිහට ගනුදෙනු කරන්න බෑ. මෙහෙම කියන්න බෑ කියලා. ওই විදිහේ වෙහෙසක් තමයි හදාගන්නේ. නෑ, ඒ වෙනුවට අන්න මේ තමුන් දක්ෂ වුණා නම් ලෝකේ කවුරු ඉඳියත් ඒගොල්ලෝ මොන මොන මතවාදවල ඉඳියත් අපිට එච්චර ගැටලුවක් ප්‍රශ්නයක් නැහැ. අපි චෝදනා කරන්නේ තනිකර අපේ අදක්ෂ භාවය නිසා. අපි දක්ෂ නැහැ. ඒකෙන් අදහස් කරන්නේ අර දේවල් හඹාගෙන යනවා කියලා නෑ. හම්බුන වෙලාවට මූණට අහමු වුණාම මේ විදිහේ මගහරින්න බැරි වුණාම අන්න ඒ වගේ අවස්ථාවලදී පරීක්ෂණයක් තියෙනවා. මොකද්ද පරීක්ෂණේ? අර දක්ෂ වීමක්. මේ පුද්ගලයෙක් ගනුදෙනු කිරීමේ දක්ෂ වීමක්. ඒ ලොකු ලොකු දේවල් ඉල්ලන්නේ නැහැ. ඔය කවුරුත් ලොකු ලොකු දේවල් ඉල්ලන්නේ නැහැ. ඒ වෙනුවට නිකන් මේ පොඩි පොඩි මොකක් හරි තමයි. නිකන් අර මේ කුකුල් බිල්ලක් වුවට නිකන් අර කුකුලාගේ කර්මලෙල තුවාල කරලා පොඩක් ලේ ටිකක් ගාලා දෙනවා. එච්චරයි. කුකුලාවම ඉල්ලන්නේ නැහැ. අන්න ඒ විදිහේ දෙයක් ඔය ගොඩදෙනෙක්ගේ තියෙනවා. එතකොට යාට අර පොඩි මොකක් හරි ගොටුවක් දුන්නාම එතනින් ඒ ප්‍රශ්නේ ඉවරයිනේ. ඒක මගහැරලා ගියානේ. ආයි බේරෙන්න හම්බු වෙන්නේ නැහැ. ආයි වශයෙන් එලෝගන එනවා. මොකද හේතුව? අන්න මේ ගනුදෙනු කරන්න අපි අදක්ෂ වුණා. ඒතර සාමාන්‍ය වැඩපලක ගනුදෙනු කරනකොට ඕම ඕම මේ ගෙදර දොරේ ඥාතියෝ හිත මිත්‍රයෝ සමග හෝ වේවා ඒගොල්ලෝන්ගේ යම්කිසි ගනුදෙනු කරන දක්ෂ භාවයක් තමයි අපි පුරුදු කරගන්නේ. ඉතින් එයාට ඒක පොඩ්ඩක් දුන්නාම වැඩි වැඩි ප්‍රශ්න ඉවරයි. ප්‍රශ්න ඉවරයි. ඒක ගැන නෑනේ නැති වුණානේ. ඒක දුන්නේ නෑනේ. අන්න ඉතින් සෑහෙන වෙහෙසක් පීඩාවක් දරන්න හේතු වෙනවා. අන්න ඒක නිසා ඔය දක්ෂ භාවය හොඳයි. ඔය මුලදී මගහැරියා. නමුත් දැන් තේරෙනවා මගහැරීමම නෙමෙයි තියෙන ඊට වැඩි ශිල්පයක් කියලා. හැබැයි ඒක මේ දුක හඹාගෙන යන නරක පුද්ගලයෝ ඔස්සේම ගිහිල්ලා ආශ්‍රය කරන ඒ වගේ අත්තකිලමතානු දුක හොයාගෙන යන එකකට වැටෙන්නත් ඕනේ නෑ. ඒ වෙනුවට ආපු දුකක් මූණ දුන්න අවස්ථාවක් මේ විදිහට හමු වුණා කතා කරන්න සිද්ධ වුණා ඒ වගේ අවස්ථාවක් අන්නේ විදිහට තමයි මේ උත්සාහය කළ යුත්තේ.
ඒ සර්ණාස ඒ කියන්නේ කෙනෙක් ඕන කෙනෙක් කතා කරනකොට ඇතුළතින් ට්‍රිගර් වෙනවා නම් ඒක කේකනාගේ අත්දකින මගේ දුර්වලතාවයක්නේ. ඒක ඒ කියන්නේ ඒක පාඩමක් තියනවා කියලා ඒකට විවෘත වෙන එකයි. දැන් ඒක දැන් අර නියඩ දැන් කඩගෙන යනකොට නිහිට අර පසුබිම් ස්වභාවය ඉස්මතු වෙලා ඒක තින වාර්තා කිවිල්ලක් වගේ ඉවත් දැනෙනවා. මෙහෙම මෙහෙම වෙන මෙහෙම සියුම්ව නැති වෙන තැන වෙහසක් තියෙනවා කියලා. එතකොට තවත් විදිහකට සොයනසල් කරගෙන යනකොට තන කැරකිලා ආයේ මුල් තැනකට ආවා වගේ මුකුත් ඒ කියන්නේ වෙහස පීඩාව අඩු වෙලා ඈතින් අර යන මම කියන කෑලි ටික තාම තියෙනවා. ඒ වගේ එකක් අද්දගිනවා.
ඔයක දැන් ට්‍රිගර් වෙන්නේ තම තමුන්ගේ දුර්ලකම. නැතුව වට පිටාවේ නෙමෙයි. මේ දැන් පහුගිය දවසක කෙනෙක් ට්‍රිගර් වෙලා ඇවිල්ලා කිව්වා, මේ අර කෙනා බලන්නකෝ මට බැන්නනේ. මේ මගේ හිතරි දෙව්වානේ මෙහෙම මෙහෙම කියලා. ඔහොම ලොකු විස්තරයක් කිව්වා. ඊට පස්සේ මේ ආවෝ තව ටිකකින් ඇවිල්ලා කියනවා, මට වෙන කෙනෙක් කිව්වලු එයාට පිස්සු කියලා. ඒක හින්දා මං අර කියපු එක ඉල්ලාස් කරගන්නයි කියලා දෙවනි පාර ඇවිල්ලා ඒ නඩුව ඉල්ලාස් කරගෙන ගියා. එතකොට දැන් අර ප්‍රകൃතිය තියෙනකන් අපි මේ හිතනවා අපි ට්‍රිගර් වෙන්න ඕනි කියලා. නමුත් අන්න එයාට මෙහෙම පිස්සුයි කියලා දැනගත්තාම ට්‍රිගර් වෙන්නේ නැහැ. ඉතින් ඒක අපේම වැරද්දනේ. ඔක්කොම මුළු ලෝකෙම ඉන්න කට්ටිය ඔක්කොටම පිස්සුයි කියලා හිතාගෙන ඉන්න පුළුවන් නම් එහෙනම් කාටවත් ට්‍රිගර් වෙන එකක් නැහැනේ. ඔය අචංචාම්දුරුත් ඔය කතාවම කියනවා. මේ නහන්දියේ යනකොට හැමදාම එකෙක් බයිනවා. බයිනකොට මේතන නැතගෙන යකෝ මටමනේ බයිනේ මු මගේ ඇඟට එනවනේ හැමදාම කියලා ඔහොම ලොකු ආරවුලක්. දවස් ගානක් ඔහොමම ගිහිල්ලා අන්තිමට අහන ලැබෙන වට පිටාවෙන් මේ ඒ මනුස්සයාට මානසික රෝගී ස්වභාවයක්. ඒක අහපු ගමන් අර මනුස්සයාට අර තියුණ වෙහෙස ඔක්කොම නිවිලා ගිහිල්ලා ඒ වෙනුවට අනුකම්පාවක් වගේ දෙයක් මතුවෙලා එනවා. ඉතින් එහෙම වෙනසක් වෙන්නේ කොහොමද කියලා අහනවා. ඒ කියන්නේ අපි තුලම තමයි මේ අවුල තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒ ක්‍රමවේදය හරි ඔහොම කරගෙන යා.
හොඳයි සයන්ස වහන්සේට බොහෝ පිං. තෙරුවන් සරණයි.
සාමිනාස තවත් ලිඛිත ප්‍රශ්නයක් ලැබුණා ඉදිරිපත් ගන්න අවසර.
හොඳයි.
අවසරයි ගෞරවනීය සාමින් වහන්ස. සක්මනේදී පයට දැනෙන ස්පර්ශ අරමුණු කර සක්මන ආරම්භ කර ටික වේලාවකින් සිත ඒකාග්‍ර වී නිදිමතක් ඇතිවේ. නිදිමතේම සක්මනේ යෙදෙමි. පර්යන්තයට වාඩිය විට හුස්ම රැල්ල දෙස බලා සිටින විට නැවත නිදිමත ගතිය දැනි නින්දට වැටේ. මෙය දින ගණනාවක සිට අත්දකි. ගෞරවනීය ස්වාමින් වහන්ස, භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. තෙරුවන් සරණයි.
හොඳයි. එතකොට මේ ප්‍රශ්නේ නැත්තම් ප්‍රකාශය ලියවිලා තියෙන විදිහ හොඳයි. මේ විදිහට සක්මනේ පරියන්කේ නිදිමත එනවා. එතකොට දැන් ඒක ගොඩාක් වෙහෙසට අරගන්නවා. සමහරුන් මූණ හොදන්න යනවා, අරග මේ තේ බොනවා, ගිහිලා ආපවිල්ලා රවුමක් ගිහිල්ලා ඇවිල්ලා ආපව වාඩි වුණා, ආපව නිදිමත හැදෙනවා. ඉතින් ඔය නිදිමත සමහර විට කාලයක් පරික්ෂා කරාට පස්සේ තේරෙනවා මේ භාවනා විදිහේ එකක්. එහෙම නැතුව මේක මේ ඇත්තට තියෙන නිදිමතක්, නිදිය ගන්න නිදිමතක් නෙමෙයි. ඒ වෙනුවට වෙන මොකද්දෝ දෙයක් මෙතන එන්නේ. නිකන් ඔක නිකන් මත්ගතියක් වගේ දෙයක් එන්නේ. එතකොට ওই නිින්ද කියන වචනේත් එච්චරම ගැලපෙන්නේ නැහැ. එනකොට සමහර කෙනෙක් යොදලා තියුණා, මට මතකයි කාලයකට කලින් කෙනෙක් කියලා තියුණා නිින්දක් නොවන නිින්දක්. එහෙම එදුවාම ඒක ඒ ප්‍රකාශය හොඳට ලියවිලා තියෙනවා. මොකද මේක මේ නිින්දක් මද කියලා විශ්වාසයක් නැහැ. පරීක්ෂා කරන කෙනෙක්ට තේරෙනවා මේක මේ භාවනාවේදී වෙනස් විකෘති ස්වභාවයක්. නිින්ද කියන අර්ථ දැක්වීමට අපි දානවා, ලේබලින් දානවා. ඒ ලේබලේ ගැහුවාම අප පරීක්ෂා කරන්න දෙයක්වත් නැහැ. නමුත් ඔතන තියෙන්නේ ওই නිින්දකටත් වැඩිය යම් කිසි විදියක භාවනාවක එන ස්වභාවයක්. නිින්දක් නොවන නිින්දක් කියන වගේ වචනයක් වඩාත් සුදුසුයි. අන්න ඒක දැනගෙන ඒක ඔය අත්දැකින බව නැවත නැවත එන බව හඳුනගෙන ඕකම තමයි කරන්න තියෙන්නේ. සක්මන් ඉරියව්වෙම ඉන්න, පරියන්ක ඉරියව්වෙම ඉන්න. එහෙම එහෙම නැවත නැවත ওই දෙයට මුහුණ දෙ. එතකොට ඔයිට වැඩි ටිකක් එලියක් වැටෙන ওই ක්‍රියාවලිය තුළට. මේ වෙන්නේ මොකද්ද කියන අදහස වැඩි වැඩියෙන් මතුවෙලා ගැළපිලා එනවා. අන්නේ ඒ බැලීම නැත්නම් අත්දැකීම වැදගත්. එතකොට තේරෙනවා මේ යම් කිසි විදියක කෙලෙස් තුනී වෙච්ච අවස්ථාවක් අපේ හිත නිින්දක් විදියට අඳුනනවා වෙන්න පුළුවන්. අර විදියට ලෝකයේ දේවල් කෙරෙහි උනන්දුවක් නැති වෙච්ච ගමන් ඔන්න හිතනවා නිින්දට වැටුණා කියලා. නෑ එහෙමම නෑ. ඒ අර පෘථග්ජන ලෝකයේ අර කාලා බීලා නිදිය ගන්න ඒ නිින්ද නෙමෙයි ඔය. ඒ වෙනුවට මේ සක්මනක පරියන්කෙක එන්නේ වෙනස් ස්වභාවයක් කියන එක දක්නා සුළුව කරගෙන යම්.
හොඳමයි ස්වාමීන් වහන්ස, කමඨහන් ගැටළු සාකච්ඡා කිරීම ඉඳාගෙන තිබුණු කාලය දැන් ඉවරයි. ඔබ වහන්සේට මම ආරාධනා කරනවා, අපි වෙනුවෙන් ඉතා ගෞරවයෙන් මම ආරාධනා කරනවා අපි වෙනුවෙන් අද දවසේ පවත්තන් ලෙස. සාදු සාදු සාදු.
නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතෝ අරහසෝ සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒකස්ස කේන කපේන පුගලස්සට්ටි සංචයෝ සියා පබ්බත සමෝරාසි ඉති උත්තං මහේසිනා සෝකෝපනායං අඛාතෝ වේපුල්ලෝ පබ්බතෝ මහා උත්තරෝ ගිජ්ජකූටස්ස මාගධානං ගිරබ්බජේ යතෝ අරිය සච්චානං සම්මප්ඤ්ඤාය පසති දුඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛස්සච අතික්ඛමං අරියං චට්ඨංගිකං මග්ගං දුඛෝපසමගාමිනං සතක්ඛතුං පරමංචං සන්දාවිත් විත්වාන පුද්ගලෝ දුක්ඛසන්ත කරෝ හෝති සබ්බ සංඝෝචනක්ඛයාති.
සාදු සාදු සාදු.
පින්වත් ස්වාමීන් වහන්සේ, මෙහෙණින් වහන්සේ මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, මේ අපි ගමන් කරන සංසාරය, එහෙම නැත්නම් මේ නොනැවතී යන මේ ගමන පිළිබඳ භාග්‍යතුන් වහන්සේ ඉදිරිපත් කරපු අදහසක්, එහෙම නැත්නම් යම් කිසි සංවේගය දනවන ප්‍රකාශයක් තමයි අද දවසේ අපි ඉදිරියේ තියෙන්නේ. එතකොට මේ ප්‍රකාශය මේ විදිහ උපමාවකින් මේ විදිහට මතක් කරාම අන්න කාට කාටත් වැඩි වැඩියෙන් හිතට වදිනවා. එහෙම නැත්නම් සංවේගයක් දනවනවා. අන්න ඒ විදිහේ අදහසක් තමයි බුදුරජාණන් වහන්සේ අද දවසේ ඉදිරිපත් කරන්නේ. මොකද්ද මේ අදහස, මොකද්ද මේ කතාව කියලා ගත්තොත්, එතන ඉතිහාසය පිළිබඳ ලොකු මතක් කිරීමක් නැති වුණාට මේ ගාථාවල තියෙන කරුණ දිහා බැලුවාම අපිට හිතා ගන්න පුළුවන් මේක භාග්‍යතුන් වහන්සේ රජගහනුවර ගිරබ්බජේ කියන රජගහනුවර ගිජ්ජකූට පර්වතේ කියන යම්කිසි පර්වතයක වාසය කරන අවස්ථාවක ඒ අවස්ථාවක කරපු දේශනාවක් පාටයි. එතකොට භාග්‍යතුන් වහන්සේ විසින් ඒකාන්තයෙන් මේ දේශනා කරා, සුගතයන් වහන්සේ විසින් ඒකාන්තයෙන් මේ දේශනා කරා කියන අදහසින් තමයි ගෙනහැර දක්වන්නේ. නමුත් මේ තියෙන කරුණු දිහා බැලුවහම හිතන්න පුළුවනි මේක මේ ගිජ්ජකූට පර්වතයේ ඉන්න අවස්ථාවක දේශනා කරපු දෙයක් කියලා. එතකොට ඒකේ මෙන්න මේ විදිහේ දෙයක්, මේ විදිහ අදහසක් භාග්‍යතුන් වහන්සේ ගෙනහැර දක්වනවා. මොකද්ද මේ අදහස කියනවා? කල්පයක් තුළ සසරේ ඇවිදින්නා වූ හැසිරෙන්නා වූ සත්වයේගේ මේ ඇටකටු එක් රැස් කරොත්, මේවා එක් රැස් කරොත්, මේවා නොනැසී පැවතුනොත්, අන්න ඒ විදියට ගොඩ ගහ ගන්න, එකතු කර ගන්න පුළුවන් වුණොත්, මහණෙනි, මේ ඇට ගොඩ, මේ අස්ති කන්දරාව, මෙන්න මේ තියෙන, මෙන්න මේ ඈතින් දකින්න තියෙන වේපුල්ල පර්වතයටත් වැඩි සයක්, මහත් සයක් මම දකිනවා, මම ප්‍රකාශ කරනවා කියලා තමයි කියන්නේ. එතකොට මොකද්ද මේ කල්පයක් තුල එක සතෙක්, එක පුද්ගලයෙක් මේ ඇවිදින්නා වූ හැසිරෙන්නා වූ මේ සත්වයේගේ ඇටකටු එක් රැස් කරගත්තොත්, ඒව නොදිරා නොනැසී පැවතුනොත්, මේ විදියට මහා පර්වතයක් හා සමාන අස්තිකන්දරාවක් එකතු වෙනවා, රැස් වෙනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. එතකොට ඇයි මෙහෙම උපමාවකින් පෙන්නුම් කරන්නේ? ඇයි මෙහෙම ආයතින් දකින්න තියෙන පර්වතයක් දිහාවට අත දික් කළා මේක කියන්නේ? අන්න එතකොට තේරෙනවා මේසා විශාල දුක්ඛන්දක් තමයි මේ ප්‍රකාශ කරන්නේ. මේසා විශාල මරණ, මරණීය වේදනා, මේසා විශාල ඝාතනය වීම, මේසා විශාල ලෙඩ රෝග, මේසා විශාල දිරීම් රාශියක එකතුවක් තමයි මේ කියන්නේ කියලා යම් කිසි දකින කෙනෙක්ට, ඒ වටපිටාවේ ඉන්න කෙනෙක්ට වුණත් ඒක පිළිබඳ සංවේගයක් ඇති වෙනවා. එතකොට මෙන්න මේ බාහිර පරිසරයේ දකින්න තියෙන පරතයක් උපකාරයට අරගෙන බුදුරජාණන් වහන්සේ මෙන්න මේ සංසාරය තුළට, මේ කල්පයක් තුළ, මේ සසරේ ඇවිදින්නා වූ හැසිරෙන්නා වූ මේ සත්වයේගේ අස්තිකන්දරාව ගෙනහැර දක්වනවා. එතකොට එක්තරා විදියක මේ විදිහේ අමුතු ගමනක් තමයි මේ සංසාර ගමන කියන්නේ. නමුත් අපිට ඒක මෙන්න මේ අවිද්‍යාව නැමැති අන්ධකාරයෙන් වහලා තියෙනවා. අවිද්‍යා අඳුර කියන්නේ ඒක නිසා. එහෙම නැත්තම් අපි හිතමු අපිට මේ මැරි මැරි ගියපු ස්වභාව, මේ කලින් ගත කරපු ආකාර, මේ විදියට නැවත නැවත මරණයට මුහුණ දුන්න ආකාරය, ලෙඩ වුණු ආකාරය, ඝාතනය වූ ආකාරය, දිරපු ආකාරය අපිට මතක නම්, අපි දන්නවා නම්, අන්න මොකද්ද, කිසි ප්‍රශ්නයක් නැහැ මේ නිවන කියන එක දිහාවට ඉලක්කයක් හදාගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ භාවනාවකට වටිනාකමක් දෙන්න. මොකද හේතුව අර දැක්ක පමණට වෙහෙසයි, දැක්ක පමණට අම්මෝ මේකෙන් ගැලවුණොත් යහපත් කියන අදහස එන්න පුළුවන්. නමුත් දැන් වෙලා තියෙන්නේ මොකද්ද? අවිද්‍යා අන්ධකාරය. අවිද්‍යා අන්ධකාරය කියන්නේ මොකද්ද? අර යථා ආකාරයෙන් පෙනෙන්නේ නැහැ. අඳුර. අඳුර යතපත ගෑමක් තමයි තියෙන්නේ. ඒතර අඳුර යතපත ගෑමක් සිද්ධ කරනවා. ඒ අඳුර නිසාම අපිට අර විදිහේ යථා ස්වභාවය, මේ යන ගමනේ ස්වභාවය පේන්නේ නැහැ. අන්නේ නොපෙනෙන නිසාම තමයි මේ ලෝක වඩන, සුසාන වඩන ප්‍රතිපදා ගැන කතා කරන්නේ. මේ ලෝකයක් දියුණු කරන්න, එහෙම නැත්නම් සොහොන් වඩන්න කතා කරන්නේ මොකක් නිසාද? අන්න අර අවිද්‍යා අඳුර නිසා. අවිද්‍යා අඳුර නිසා අන්න භාග්‍යතුන් වහන්සේ අවිද්‍යා අඳුර දුරු කළා. තමුන්ගේ ඒ අතීතේ දැකලා වෙන සත්‍යයන්ගෙත් මේ ස්වභාවය දැකලා අන්නේ සත්‍යයන් ගැන අනුකම්පාවෙන් කරන ප්‍රකාශයක් වගේ මේක. ඒගොල්ලොන්ට පේන්නේ නැහැ. ඒගොල්ලන්ට මේක පේනවා නම් ඒගොල්ලෝ මේ නිවනට මීට වැඩිය උනන්දුවක් ඇති කරගන්න පුළුවන්. ප්‍රතිපදාවක් කෙරෙහි මීට වැඩිය උනන්දුවක් ඇති කරගන්න පුළුවන්. භාවනාවක් කරන්න පැයක් හදාගන්න ඉඩ තියෙනවා. ඔච්චර පිස්සු කෙලින්න, පාටි දාන්න, බොන්න වෙලාව තියෙනවා නම් භාවනා කරන්න පැයක් හදාගන්න බැරිමකෝ. අන්න ඒ කල්දැමීම සිද්ධ කරන්නේ මෙන්න මේ අවිද්‍යා අන්ධකාරය නිසාම තමයි. ඒ කල්දැමීම සිද්ධ කරන්නේ මේ වේපුල්ල පරතේ වගේ ඇට ගොඩක් නොපෙනෙන නිසාම තමයි. අන්න ඒක නිසා මොකද කරන්නේ? නැවත නැවත එක එක අලුත් ව්‍යාපෘති හදා ගන්නවා. නැවත නැවත අධ්‍යාපන සුදුසුකම්, රැකිරක්ෂා, ගෙවල් දොරවල්, යාන වාහන, මේ දූ දරුවෝ ස්මහත් කිරීම, ඔවා පිටිපස්සේ හඹාගෙන යනවා. හඹාගෙන යනවා. මොකද මේ යථ ආකාරය පෙනෙන්නේ නැහැ. නියම ස්වභාවය පෙනෙන්නේ නැහැ. ඒක පේනවා නම් ඇත්තරම මේක එච්චර ප්‍රශ්නකුත් නැහැ. මේ නිවන් යනවා කියන එක ඒ සංවේගෙම ඇති. ඒ සංවේගෙම ඇති. නමුත් නොපෙනෙන හින්දාම තමයි මෙහෙම ගමනක් තියෙන්නේ. අවිද්‍යා අන්ධකාරය, අඳුර යතපත ගෑම නිසාම තමයි මෙහෙම ගමනක් තියෙන්නේ. අන්න ඒක නිසා බුදුරජාණන් වහන්සේ අපිට අනුකම්පාවෙන් වගේ කියනවා, ප්‍රකාශ කරනවා, මෙන්න බලන්න මේකේ යථා ස්වභාවය. ඉතින් එහෙම කියලා ඊට අමතරව මේ අපි ඉදිරියෙන් තියාගත්ත ගාථා කිහිපයත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒකස්ස කේන කප්පේන පුග්ගලසට්ටි සංචයෝ සියා පබ්බත සමෝරාසි ඉති උත්තං මහේසිනා. මේ කල්පයක් තුළ එක් සත්වයකුගේ ඇටගොඩ පර්වතයක් සමහු රැසක් වන්නේ යයි මහර්ෂි වූ බුදුන් වදාරයි. සෝකෝ පනායං අක්ඛාතෝ වේපුල්ලෝ පබ්බතෝ මහා උත්තරෝ ගිජ්ජකූටස්ස මාගදහනං ගිරබ්බජේ. එය මේ මගධ රටේ ගිරබ්බජ නම් රජගහනුවර ගිජිකුළු පව්වට උතුරින් පිහිටි වේපුල්ල පර්වතය තරං මහත්යයි. ඒ මේ වේපුල්ල තරං පර්වතය තරං මහත් රාශියක් යැයි කියත්, යතෝ අරිය සච්චානං සමපඤ්ඤාය පස්සති දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛස්ස චාතික්කමං අරියං චට්ඨංගිකං මග්ගං දුක්ඛූප සමගාමිනං. යමෙක් මේ ආර්ය සත්‍ය හතර සම්‍යක් ප්‍රඥාවෙන් දකීද, දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය, මෙන්න මේ යන හතර සම්‍යක් ප්‍රඥාවෙන් දකීද, සත්තක්කත්තුං පරමංච සන්දහා විද්ධා විත්වාන පුද්ගලෝ දුක්ඛස්සන්ත කරෝ හෝති සබ්බ සංයෝජනක්කේ. අන්න එහෙම දකින පුද්ගලයා ඔහු සත්වරක් පරම කොට, සත්තක්කත්තුං පරමංච සත්වරක් පරම කොට මේ භවයේ හැසිරෙනවා, ගමන් කරනවා. ගමන් කළ හැසිරිලා මේ දුක කෙලවර කරනවා සංයෝජන ක්ෂය කිරීමෙන්. කියලා බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ කියපු අදහසම නැවතවරක් ගාථා කිහිපයකින් ගෙනහැර දක්වනවා. එතකොට මේ කියන්නේ අනේ විදිහට කල්පයක් ඇතුළත මේ සත්‍යයන්ගේ ඇටකටු ඒ විදිහේ රසක් මේ විදිහට ගොඩ ගහගෙන මේ විදිහට තියාගත්තොත් මෙන්න මේ වේපුල්ල පර්වතයේ තරම් මහත් ඒසා විශාල මහා ස්ති රාශියක් එක් රැස් වෙනවා කියන අදහස තමයි මේ ඇති කරවන්න හදන්නේ. අර විදිහේ මේ සංසාර ගමන පිළිබඳ සංවේගයක් මේ ජාති ජරා මරණ කියන තුම්බියක් තියෙනවා. අර කියන්නේ මරණ තුනක් ඇති මිනිසා බලා ඉඳි ඔය ඕකනම් චිත්‍රපට ගීතයක්. ඒකේ තියෙන ඒ වගේ එකක් තමයි මරණ තුන අතරම්ම තියෙනවා. හැබැයි ඒත් ජොලි කරනවා. මම බලා ඉන්නවා. අන්න ඒ වගේ රවින්ද්‍රනන්ද නේද කොයිද ඉන්නේ එකට. එන්නේ මේ විදිහේ බලා ඉඳීමක් සිද්ධ කරනවා. බලා ඉන්නේ මොකක් නිසාද? සංවේගය මදි. සංවේගය මදි. සංවේගය අඩුයි. ඒක නිසා අපි හිතනවා පාටි දාන සුදුසු අවස්ථාවක්. මේ ජොලි කරන සුදුසු අවස්ථාවක්. නානා ප්‍රකාර වෙන වෙන දේවල් කොතේකුත් අන්න රැස් කර ගන්නවා. කොතේකුත් දේවල් ඔස්සේ අවධානය අරගෙන යනවා. නමුත් මේ වගේ දෙයකට හරි උනන්දු අඩුයි. ඊට පස්සේ ඇවිල්ලා අහනවා මේ කොහොමද මේ භාවනාවකට උනන්දුවක් හදාගන්නේ? කොහොමද භාවනා කරන්න මේ විදියට මේ කම්මැලි අප්පා කියලා අහනවා. ඉතින් ඒ වෙලාවට කියන්න තියෙන්නේ තව කකා කකා යන්න. කකා කකා තව තව යනකොට අන්න දවසක ඒ විදිය උනන්දුවක් ඇති වෙන්න ඉඩ තියෙනවා. මේ ආදීනවේ තව ටිකක් වැඩිපුර පේන්න ඉඩ තියෙනවා. ඉතින් මේ විදිහේ අදහසක් ඇරෙන වෙන කියන දෙයක් නැහැ. වෙන කෙනෙක්ට සංවේගය ඇති කරනවා කියන එක එක්තරා විදිහක අමාරු වැඩක්. සමහර විට පිලිසිලා මදි. පිලිසිලා මදි දුක කියන එක ඇවිල්ලා මදි. දැන් පහුගිය දවසක ඒ තාත්තා කෙනෙකුයි පුතෙකුයි ඇවිල්ලා ඒ දෙදෙනාම දවස් හතරක් වගේ කරනවා කියලා භාවනා කරනවා කියලා එහෙම අදහසක් ඉදිරිපත් කරා. නමුත් මේ දරුවා සාමාන්‍යයෙන් ඕ ලෙවල් ඒ ලෙවල් වගේ වයසේ ඉන්නේ. එතකොට ඒ වගේ කෙනෙක්ට සාමාන්‍ය උනන්දුවක් නැහැනේ. ඉතින් පහුවද ඇවිල්ලා කියනවා මෙයා යන්න ඕනේ කියනවායි කියලා. ඉතින් මං කිව්වා යාට යන්න ඕනේ කියනවනේ යාට යන්න දෙන්න කියලා. මොකද බලෙන් නවත්තගෙන එහෙම තියාගන්න හේතුවක් නැහැනේ. එහෙම තියාගත්තට තේරුමක් නැහැනේ. ඉන්නේ ද්වේෂෙන්නේ. ඉන්නේ ද්වේෂෙන්. තේරුමක් නැහැ. එවෙනකොට යාට කියන්න ඕනේ හරි තව රවුමක් ගිහිල්ලා එන්න. ඊට වැඩි ලොකු රවුමක් ගිහිල්ලා එන්න. ඈ එතකොට තේරෙයිද බලමු. ඒ තේරුනේ නැත්නම් ඊටත් වැඩි ලොකු රවුමක් ගිහිල්ලා එන්න. එහෙම නැත්තම් දැන් අපි නිකන් මේ මල ලෙඩු ගොඩ ගන්න හදනවා වගේ මේ උනන්දුවක් නැති මේ සඳහා යම් කිසි කැපවීමක් කරන්න අකමැති කෙනෙක්ව මේ භාවනා කරන්න යවනවා කියන්නේ තනිකර ද්වේෂයෙන් යා යන්නේ. ඒක නිසා අන්න යම් කිසි විදියක සංවේගය ඇති වෙන්නෙත් කාලයක් තිස්සේ මේ වෙහෙස පීඩා විඳලා විඳලා මේකේ ආදීනව දැකපු කෙනෙක්ට තමයි. ඉතින් ඒ වගේ කෙනෙක්ට ගෝචරයි මේ බුදුරජාණන් වහන්සේගේ වචනය. වෙන කෙනෙක්ට වැඩිය ඒක ග්‍රහණය වෙනවා. වෙන කෙනෙක්ට වැඩිය ඒක පිළිබඳ සංවේගයක් මතුවෙනවා. වෙන කෙනෙක් අර ඒ විදිහේ යම් කිසි විදියක ආදීනව දකින්න ඇති කෙනෙක් එයා මේ වචන උඩින් ලිස්සලා යනවා වෙන්න පුළුවන්. ඇත්ත තමයි පර්වතයක් වගේ තමයි ලොකුයි තමයි කියලා. ඔන්න ඊළඟ වැඩේට ගමන් කරනවා. ඊළඟ වැඩේ දිහාවට ඇදිලා යනවා. මෙතන නවතින්න මේකට අවධානයක් දෙන්න එයාට හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒක කමක් නැහැ. ඒක එක්කෙනාගේ ශක්තියනේ. වෙන කෙනෙක්ගේ නිවනක් ගැන කතා කරන්න නම් අමාරුයි. කරට අත දාගෙන නිවන් යන්න අමාරුයි. ඒ වෙනුවට මගේ බැලන්ස් එකවත් බලා ගන්න පුළුවන් වුණොත් මගේ යහපතවත් සලස ගන්න පුළුවන් වුණොත් කියන උත්සාහය තමයි ඒ කැප කිරීම තමයි තියෙන්නේ. ඉතින් ඒ සඳහා හේතු වෙන්න පුළුවන් මෙන්න මේ විදිහේ ආදීනව ස්වභාවයක් මේ සංසාරේ තියෙනවා. මේ විදිහේ මහා අස්ති කන්දරාවක්, මහා සොහොන් කන්දරාවක්, මේ කන්දරාවක එකතුවක් තමයි මේ ගමන කියන්නේ. ඉතින් ඒ විදිහේ ආදීනවයක් දකිනවා නම් අන්න ඒ කෙනාට මේ ගාථා ඉතුරු දෙක වැඩි වැඩියෙන් ගෝචර වෙනවා. සාමාන්‍යයෙන් නැවත නැවත සංසාරති සන්ධාවති කියන වගේ වචන පාවිච්චි වෙනවා. නැවත නැවත ගමන් කරනවා, නැවත නැවත සංසරණය කරනවා. මේ විදිහට එකම වටවලාරලක කැරකෙමින් කල් ගෙවනවා. ඔය විදිය කැරකීමක්, ඔය විදිය ගමනක් මේ තුල තියෙනවා. එක දෙයක් කරාම ඒ තුලින් කර්මයක් රැස් වෙනවා. ඊට පස්සේ ඒ කර්මේ විපාක අහම ඒකේ විපාකේ නිසා තව කර්ම රැස් වෙනවා. ඔන්න ඔය විදිහේ ගමනක් තමයි තියෙන්නේ. හිතට යම් කිසි විදියක එකම වටවලල්ලක කැරකෙනවා. සාමාන්‍ය ඔය සංසාරභිය පිළිබඳ මගේ යම් කිසි පෞද්ගලික අත්දැකීමක් කිව්වොත් මේ සංසාර ගමනකට එහෙම නැත්නම් සංසාර බියකට කියන එකකට ළඟින්ම තේරුණ අදහසක් තමයි මෙන්න මේ වගේ දෙයක්. මොකද ඒ අදහස ಗುಣ විකාරෙන් ඉන්න අවස්ථාවක. ಗುಣ විකාරෙන් ඉන්න අවස්ථාවක පොඩි පොඩි කාලේ, පොඩි කාලේ එකවරකුත් නෙමෙයි සෑහෙන ඔය පොඩි කාලේ ಗುಣ හැදෙනවනේ, ಗುಣ හැදුනා. ඉතින් ಗುಣ විකාරෙන් ඉන්නව මතකයි. මේ කියන්නේ ಗುಣ විකාරය කියන්නේ අර සී කල්පනාව පොඩ්ඩක් එහෙම එහෙ වෙලා. ඒ ගානට අන්න ඒ මට්ටම පැනලා ගිහිල්ලා. එතකොට මේ ඒ විදිහේ අසනීපයක්, ඒ විදිහේ මට්ටමක් ආපු නොයෙකුත් විට මෙන්න මේ විදිහේ අත්දැකීමක් තියෙනවා. මොකද ඒ අත්දැකීම අර දැන් ඇඳේ දිගා වෙලා අන්න ඉන්නවා. සමහර විට උඩ බැලි අතට ඉන්නේ. එතකොට උඩ මේ තියෙනවා net එකක්. මේ ඇඳට දාපු net එකක් තියෙනවා. එතකොට මේ round net එක ඔන්න දැන් මොකද වෙන්නේ? කැරකෙන්න පටන් ගන්නවා. කැරකෙන්න පටන් ගන්නවා. එතකොට ඔන්න දැන් net එක කැරකෙනවා. ඊට පස්සේ අර උණ විකාරෙන් යන ඉලක්කයක් තමයි මේ net එක මෙන්න මේ සලකුණ මෙතෙන්ට ඇවිල්ලා නතර වෙන්න ඕනි. හරියට නිකන් අර අර අපි කියන්නේ මොකද්ද, fortune wheel එකක් කරකවන්නේ. ආ මේ ඉලක්කෙට මේක ඇවිල්ලා නතර වෙන්න එපැයි. අන්න ඒ වගේ මේ ක්‍රියාවලියක් තියෙන. ඉතින් මේක කැරකෙනවා. එක දිගට කැරකිලා 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 සෑහෙන වෙලාවක් අර කාලය පිළිබඳ අදහසකුත් නැහැ නේ වෙලාවට. අර ඒ උණ විකාරයෙන් මේ net එක කැරකිලා කැරකිලා ඔන්න නතර වෙන්න එනවා. නතර වෙන්න එනකොට 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 අර ඉලක්කේ ගාවටම ඇවිල්ලා ඔන්න නතර වෙලා ඔන්න එකපාරට තව චුට්ටක් එහාට පැනලා යනවා. ඒතොර ඉලක්කේ පහු කළා. දැන් මේ රවුම කැරකිලා ගියා. ඉතින් මොකද වෙන්නේ? දැන් ඉලක්කේ පහු වුණානේ දෙයියනේ, ආපහු මෙන්න කැරකෙනවායි කියලා ආපහු අරක මුලින්දලා කැරකෙන්න පටන් ගන්නවා. ඉතින් ওই ක්‍රියාවලිය දිගට 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 යනවා. අර මෙතනින් නවතී කියලා අපේක්ෂා කරා. නවතී කියලා අර කැරකිලා කැරකිලා ඉවර වෙයි කියලා අපේක්ෂාවෙන් ඉඳියා. නමුත් ඒකත් තව චුට්ටක් පනලා යනවා. පනලා යනවා. නැවත ඉතින් කැරකියන්කෝ කියලා මහා වෙහෙසකුත් එක්ක, මහා භීතිකාවකුත් එක්ක අරක නැවත කැරගෙන පටන් ගන්නවා. ඉතින් ඕන්න ඕක හරි මතකයි මට. කීප අවස්ථාවකම ඔය උණ විකාරෙන් ඉන්නකොට net එක කැරකෙනවා. උඩ බැලුවහම net එක කැරකෙනවා. ඔන්න ඔය වගේ හැඟීමක් තමයි මේ ප්‍රකාශ කරන දේ. මේක මේ නවතින්නේ නැහැ. මේක පොඩ්ඩක් නවතුනා වගේ ගිහිල්ලා ආපහු එහාට පයින්නවා. පැන්න ගමන් ආයි චක්‍රේ, එහෙම නැත්නම් මේ මනුස්ස ජීවිතයක් ඉක්මවලා ගියපු ගමන් ආයි චක්‍රේ ඔන්න වේගෙන් කැරකෙන්න ගන්නවා. වේගෙන් කැරකෙන්න ගන්නවා. හිතුණා මෙතන නවති. හිතුණා මේ නැවතුණා තමයි කියලා. නෑ, පණිනවා. පැනලා යනවා. ආපහු කැරකෙනවා. නොනවත්වා කැරකෙනවා. ඉතින් ආයි කවදා නතර වෙන්නේයිද, ආයි කවදා මේ විදිහට කෙලවර වෙයිද කියලා කියන්න අමාරුයි. ඉතින් එන්නේ විදිහේ නැවත නැවත සන්දහවති සංසාරති. මේ විදිහට ගමන් කරනවා, හැසිරෙනවා. ඒ හැසිරීම ගමන් කිරීම තමයි බුදුරජාණන් වහන්සේ මේ ගෙනහැර දක්වන්නේ අස්ති වලින් එකතු කරලා පෙන්නුවොත් මෙච්චර පමණක් මහණෙනි කියලා කියන්නේ. අස්ති වලින් විතරක් එකතු කරලා පෙන්නුවොත් මේ පමණක් පෙන්වන්න පුළුවන් මහණෙනි කියලා තමයි කියන්නේ. ඉතින් ඔය එක එක විදිහට උපමා රන් දීලා තියෙනවා. ලේ වලින් එකතු කරලා කිව්වොත් මෙච්චරක් කියන්න පුළුවන් මහණෙනි කියලා වෙන අවස්ථාවක කියනවා. කඳුළු වලින් එකතු කරලා කිව්වොත් මෙච්චරක් කියන්න පුළුවන් මහණෙනි කියලා වෙන අවස්ථාවක කියනවා. නැවත නැවත භාග්‍යතුන් වහන්සේ මේ අපිට කළ යුත්තක් පෙන්ලා දෙනවා. මොකද මේ ගමන මහා භයංකරයි. මේ අපායක බ්‍රේක් එකක් තියෙනවා. මේ අවස්ථාවේ මේ ජොලි කරගෙන ඉන්නේ, විවේකයෙන් ඉන්නේ, අපායක බ්‍රේක්. ආයි මලාට පස්සේ අරක සීග්‍රයෙන් කැරකෙනවා. කොහේ ගිහිල්ලා වැටේද දන්නේ. වැටුණ දවසට පහු ගොඩ යාමක් පිළිබඳ කල්පනා කරන්නත් කවදා වෙයිද දන්නේ නැහැ. ඉතින් එන්නේ විදිහේ සංවේගයක්, ඒ විදිහේ අපහසු අමාරු ස්වභාවයක් ගෙනහැර දක්වනවා. ඒ විදිහේ ආදීනවයක් මේකේ දැකිය යුතුයි කියන අදහස තමයි බුදුරජාණන් වහන්සේ අපේ ඉදිරියේ තියන්නේ. අන්න එහෙම දකින්න කෙනෙක්ට තමයි මේ දෙවනි ගාථා දෙක ගෝචර වෙන්නේ. මොකක්ද කියනවා, යතෝ අරිය සච්චානි සමපඤ්ඤාය පස්සති දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛස්සච අතික්කමං අරියං චට්ඨංගිකං මග්ගං දුක්ඛූප සම ගාමිනං. අන්න යමෙක් මේ ආර්ය සත්‍ය හතර සම්‍යක් ප්‍රඥාවෙන් දකීද, දුක, දුකට හේතුව දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය මෙන්න මේ විදිහට මේ ආර්ය සත්‍ය හතර සම්‍යක් ප්‍රඥාවෙන් දකීද, අන්න ඒ තැනැත්තා මේ විදිහට විවේකයක් සැනසීමක් ළඟා කර ගන්නවා. එතකොට මේ දෙවනි ගාථාවට යන්න කලින් අපි පොඩ්ඩක් මතක් කරොත් මෙතන මේ ආර්ය සත්‍ය හතර මේ විදිහට දුක, දුකට හේතුව දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය කියන මේ දේ අන්න සම්‍යක් ප්‍රඥාවෙන් දකින්න කියලා කියනවා. එතකොට මොකක්ද මේ කියන්නේ? තනිකරම ප්‍රතිපදාවක් ගැන කියන්නේ. ඉතින් අපිට ඔන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා පෙන්වන්න පුළුවන් මේක, මේ දුක නැති කිරීමේ මාර්ගය විදිහට. එහෙම නැත්නම් සිහියක් වැඩිවීමක් විදිහට පෙන්වුම් කරන්න පුළුවන් භාවනාවක් විදිහට. අන්න ඒකේ උත්සාහය මොකද්ද? මෙන්න මේ ආර්ය සත්‍ය හතර නැවත නැවත හොඳට මේ පුහුණු කරනවා, වඩනවා. එතකොට සම්‍යක් ප්‍රඥාවෙන් දකිනවා. ඉතින් මේ දුක කියන එක ප්‍රහාණය කළ යුත්තක් කියලා සඳහන් කරනවා. සමාවෙන්න මේ දුක කියන එක පිරිසිඳ දැනගත යුත්තක් කියලා සඳහන් කරනවා. දුකට හේතුව ප්‍රහාණය කළ යුත්තක් කියලා සඳහන් කරනවා. දුක නැති කිරීම සාක්ෂාත් කළ යුත්තක් කියලා සඳහන් කරනවා. දුක නැති කිරීමේ මාර්ගය වැඩි යුත්තක් කියලා සඳහන් කරනවා. අන්න එතකොට මේ දුක කියන එක හත්පස දැක ගන්නත්, දුකට හේතුව නැති කරන්නත්, දුක නැති කිරීම සාක්ෂාත් කරන්නත් අන්න මොකද කරන්න තියෙන්නේ? මේ දුක නැති කිරීමේ මාර්ගය නැවත නැවත වැඩි යුතුයි, පුහුණු කළ යුතුයි. භාවේ තබ්බං, භාවිත කළ යුතුයි, භාවිත බහුලීකත කළ යුතුයි කියන අදහස තමයි ඉගෙනහැර දක්වන්නේ. ඉතින් ඒකම තමයි භාවනාවක් වඩනවා කියන්නේ. භාවනාවක් වඩනවා කියන්නේ ඒ දේ නැවත නැවත මෙයා අන්න මොකද කරන්නේ? සිහියක් පුරුදු කරනවා. සිහියක් පුරුදු කරනවා, නැවත නැවත උත්සාහ කරනවා, නැවත නැවත මේ විදිහට තමුන් ඇවිදින, වාඩි වෙලා ඉන්න, එදිනෙදා වැඩ කටයුතු කරන මේ අවස්ථාවල අන්න යම් කිසි විදියක අන්න උත්සාහයෙන් උනන්දුවෙන් භාවනාවක් වඩන්න බලනවා. අන්න ඒ විදිහේ කටයුත්තක් සිද්ධ කරනවා. එහෙම සිහිය ටිකක් වර්ධනය වෙලා එන්න ඕනි. එතකොට ඒ වර්ධනය වෙලා එන සිහියෙන් තමයි මෙන්න මේ ආර්ය සත්‍ය මේ විදිහට මේ දුක, දුකට හේතු දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය කියන ප්‍රතිපදාව නැවත නැවත ජව කැවෙන්නේ. එතකොට මේ තැනත්තර තේරෙනවා මේ දුකේ ස්වභාවය මොන වගේද, මේ දුකට හේතුව මොන වගේද, දුක නැති කිරීම මොන වගේද කියන අන්න මේ දේවල් දකින්න පුළුවන්. එතකොට මේ දුක කියන එක පිළිබඳ සඳහන් කරන්නේ මේක මේ පිළිසිඳ දැනගත යුතුයි. පරිඤ්ඤයන්ති වදාමි. මේ විදිහට නැවත නැවත මේ එන දුකට පොඩ්ඩක් සාදර වෙලා මේ දුක හරහා යන්න උත්සාහ කරනවා. එතකොට මේ දුක හරහා යන්න උත්සාහ ගන්නකොට මේ තැනතර තේරෙනවා අන්න මේ දුකට හේතුවක් තියෙනවා. සමහර විට මම මේ කෙනෙක් පිළිබඳ ඇති කරගත්ත බන්ධනයක් වෙන්න පුළුවනි මේ දුකට හේතුව. අර මුලින් දුක එනකොට ඒක තේරෙන්නේ නැහැ. නමුත් මේ දුක ආපු දුක මගාරින් නැතුව පොඩ්ඩක් බාරගත්තොත් අන්න තේරෙනවා මෙන්න මේකට හේතුව මේකයි. අන්න එහෙනම් මේ බන්ධනේ නැති වුණා නම් මේ දුක නැහැ කියන වගේ යම් කිසි නැවත නැවත මේ සුළුසුළු අවස්ථා ගැන කියන්නේ. සුළුසුළු අවස්ථා දසදහස් ගණනක් මේ විදිහට අපි නැවත නැවත අත්දකිනවා. අත්දැකීම තුළින් තමයි අන්න මේ ප්‍රතිපදාවක් වර්ධනය වෙන්නේ. ඔකට බුදුරජාණන් වහන්සේ මෙහෙම දෙයක් කියන. මොකද්ද? අන්න යම් කිසි පුරුෂයෙක් ඉන්නවා. මේ පුරුෂයා බොහොම ලාබාල වයසේ ඉන්න මේ තරුණ දැරියකට, තරුණ කාන්තාවකට බොහොම අලංකාරයි, මෙයාගේ රූපය ලස්සනයි කියලා මේ තැනැත්තිට පෙම් බඳිනවා. එතකොට මේ පේමය මේ විදියට පේමයෙන් කල් ගෙවුවට මොකද? දවසක මේ තැනැත්ත දකිනවා අර තමුන් ප්‍රිය, තන්මුන්ට මනාප මේ තරුණිය මේ වෙන පුද්ගලයෙක් එක්ක උකුළු මුකුළු කරනවා. වෙන තැනැත් එක්ක එක්ක මෙහෙම ලං වෙලා කතා බහ කර කර ඉන්නවා. එතකොට මේ තැනැත්තට මහා දුකක්, වෙහෙසක්, පීඩාවක් ගලාගෙන එනවා. අයියෝ මම මේ ප්‍රේම කරපු මේ තරුණිය නේද මේ වෙන කෙනෙක් එක කතා කර කර යන්නේ. අයියෝ මම මේ මගේ මේ ප්‍රේමය නේද මේ විදියට බොඳ වෙලා යන්නේ කියලා මහා වෙහෙසක් එනවනේ. මහා වෙහෙසක් ගලාගෙන එනවනේ. ඒ වෙහෙස ගොඩාක් වෙලාවට අන්න සමහර විට දිවි නසන සුළුයි. යන්නේ නම් අමතක කරන සුළුයි. කරන කියන දේවල් අමතක කරන සුළුයි. නමුත් අන්න මේ භාවනාවක් වඩන කෙනෙක් මේ දුක පොඩ්ඩක් බාරගෙන මේ වෙහෙස පොඩ්ඩක් බාරගෙන අන්න බැලුවොත් එයාට තේරෙනවා මෙන්න මේකට හේතුව මොකද්ද. මං අර තරුණියට පෙම්බැන්ද එක ඒ තරුණියට බැඳපු ප්‍රේමය නිසා තමයි මට මේ විදිහේ දුකක් ආවේ. ඒ ඒ ආකර්ෂණය ඒ අල්ලා ගැනීම නිසා තමයි මට මේ විදිහේ දුකක් ආවේ කියලා මෙතනත්තා අන්න ඒ හේතුව පොඩ්ඩක් අඳුනගන්නවා. හේතු අඳුනගෙන කාලයක් තිස්සේ උත්සාහ කිරීම තුළින් අන්න මේ පුද්ගලයා දවසක මේ කී අර ඉහත කී තරුණියට තියෙන ආසාව බැඳීම මේ තැනැත්තා පොඩ්ඩක් දුරු කරනවා. අන්න එහෙම දුරු කරපු දවසක අපි හිතමු කාලෙකට පස්සේ මේ පුද්ගලයාට ආපහු දකින්න ලැබෙනවා අර තරුණිය වෙනත් පුද්ගලයෙක් එක්ක අර විදිහට උකුළු මුකුළු කරමින් කතා බහ කරමින් ඉන්නවා. එතකොට මේ තැනැත්තාට එදා එහෙම දුකක් ඇති වෙන්නේ නැහැ. එදා එහෙම දුකක් ඇති වෙන්නේ නැහැ. මොකද්ද හේතුව? මොකද්ද හේතුව? අන්න අර තියුණ ආකර්ෂණය, අර තියුණ බැඳීම දුරු කරපු නිසා. ඔන්න ඔය විදිහ උපමාවක් තමයි බුදුරජාණන් වහන්සේ දෙන්නේ. අර ප්‍රේමේ තියෙන අවස්ථාවක, අර තණ්හාව තියෙන අවස්ථාවක ඇති වෙන ශෝකය සහ තණ්හාව නැතිකොට ඇති වෙන්නේ නැහනේ ශෝකය. ඔන්න ඔය අවස්ථා දෙක බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරනවා. එතකොට මෙන්න මේක හරියටම ඔය කී විදිහේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නැමැති මේ ප්‍රතිපදාවට, එහෙම නැත්නම් මේ දුක දුකට හේතු දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය කියන ප්‍රතිපදාවට දාලා පෙන්වන්නේ හැකි. අර තියෙන ආලය නිසා දුකක් ඇති වෙන හැටි, ඒ දුක බාරගෙන ඒ දුක පිළිබඳ විමසලා බැලුවොත් අන්න ඒක පිටිපස්සේ මේ තරුණියට තියෙන ආලය කියන හේතුව තියෙන හැටි, ඒ තණ්හාව තියෙන හැටි, ඊට පස්සේ මේ දුක නැති කිරීමක් විදියට මේ තැනැත්තා යම් කිසි විදියක මේ තණ්හාව දුරු කරොත්, මේ තැනැත්තිට තියෙන ප්‍රේමය දුරු කරොත්, පස්සේ දවසක මෙයා මේ වෙන පුද්ගලයෙක් කතා කර කර අර මුකුළු කර කර ඉන්නවා දැක්කට මේ තැනැත්තට දුකක් එන්නේ නැහැ. ඔන්න ඔය සරල එක සිදුවීම අරගන්නකෝ. ඔය එක සිදුවීම හොඳට පෙන්වන්න පුළුවන් මේ වගේ සිදුවීම් දසදහස් ගණනක එකතුවක් තමයි මේ මහා දුක් ගොඩක් ඇවිල්ලා තියෙන්නේ. මහා දුක් ගොඩක් පේනවා. මහා දුක් ගොඩ කියන්නේම මේ විදිහේ සිදුවීම් දසදහස් ගණනක එකතුවක්. එතකොට අන්න මේ එක එක සිදුවීමක් වරකට එක බැගින් මේ සුළු සුළු දේවල් මෙහෙම මෙහෙම තමයි මේ දුක කියන එක යම් කිසි විදියක ටිකෙන් ටික දුර වෙන්නේ. මොකක් තුලින්ද? අර විදියේ ප්‍රතිපදාවක් තුලින්, අර විදියේ භාවනාවක් තුලින් නැවත නැවත මේ එන දුක බාර ගන්නවා. බාරගත්තාම තේරෙනවා මම මේ පුද්ගලයෙක් මේ විදිහට කතා බහ කරපු නිසා තමයි, මේ පුද්ගලයෝ කෙරෙහි තියෙන අපේක්ෂාව නිසා තමයි, මේ විදිහේ මට වෙහෙසක් ආවේ මෙයා කතා නොකර ඉඳ තමයි, මම මැසේජ් කරාට රිප්ලයි නොකරපු ඉඳ තමයි කිකි. ඔන්න ඔය විදිහට නැවත නැවත දැක ගන්න පුළුවන්. මේ දැකීම, ඒ සුළු සුළු ටිකෙන් ටික දැකීම තුලින් අන්න ටික 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 මේ තියෙන බැඳීම් අඩු වෙනකොට අර එන දුකත් අඩු වෙනවා. ඉතින් තණ්හාවම තමයි හේතුව විදියට පෙන්වන්නේ. දැන් ඕකට මම වෙනස් විදියක උපමාවක් කියන්න. පහුගිය දවසක වැලි වගයක් ඇද්දා. කන්දේ පහල ඉඳලා ඔෆිස් එක ගාව ඉඳලා ඉතින් කිලෝමීටරයක් හමාරක් එන්න තියෙනවනේ නැගගෙන ටිකෙන් ටික. එතකොට 10 දිනේ 15 දිනේ විතර එකතු වෙලා ඔන්න වැලි කොට්ට වගයක් ඔන්න අදිනවා. එතකොට ඉස්සෙල්ලාම දෙන්නේක් 3 දිනේ ගියා පහලට පුරවන්න අපි මගට අරන් එන්නම් කියලා ওই විදියට. ඉතින් මේ උඩ ඉන්න කට්ටියට තමයි කන්දේ අමාරු හරිය තියෙන්නේ. එතකොට උඩ ඉන්න කට්ටියට එන්නේ ටිකක් පමා වෙලා. වැලි කොට්ටේ එන්නේ ටිකක් පමා වෙලා. දැන් ඔන්න කර ගහ ගත්තට පස්සේ ටිකක් දුර යනකොට තේරෙනවා මේ වැලි කොට්ටේ බර හොඳටම වැඩි. බර හොඳටම වැඩි. මොකද දරන්න අමාරුයි. පඩිපෙළවල් නගින්න අමාරුයි. මේ අලබයින ගානට ප්‍රශ්නයක් මතුවෙලා එනවා. ඉතින් ඊට පස්සේ නැවත නැවත පණිවිඩය යවනවා. මේ පහල ඉන්න කෙනාගේ පෙරේතකම වැඩිනේ. පෙරේතකම් වැඩි වෙන මුළු වැලිගොඩම වැලි කියුබ් එකක්ම එක බෑග් එකකට දාලා පුරවලවන්න පුළුවන් නම් ඒත් තේවනවා. අන්න අර අර පෙරේතකමට තමයි අච්චර පුරවන්නේ. අච්චර පුරවන්නේ. ඒකින්ද ඔබ පෙරේතකම් පොඩ්ඩක් අඩු කරගන්න කියන අදහසින් නැවත නැවත පණිවිඩයක් යවුවා. නැවත නැවත පණිවිඩයක් යවුවහම මොකද වෙන්නේ? අන්න ටිකක් වෙලා යනකොට එකපාරට අඩු වෙන්නේ නැහැ. මොකද හේතුව අර මගේ එනවනේ තව වැලිකොට්ට ගණනාවක් එනවා. නම් ටිකක් වෙලා යනකොට විනාඩි 10ක් විතර යනකොට ඔන්න දැන් ටික 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 අර එන කොට්ටවල බර ප්‍රමාණය අඩු වෙනවා. තාමත් බරයි. හැබැයි දරන්න පුළුවන් බරක්. මොකද උනේ අර වැඩි පෙරේත කමට ගියා. වැඩි පෙරේත කමට ගියා. ඔක්කොම පුළුවන් නම් එක වැලි කියුබ් එකක්ම දාලා එවනවා එක වැලි කොට්ටෙට. පුරව ගන්න බැරි ප්‍රශ්නේ විතරයි තියෙන්නේ එච්චරට පෙරේත කම. ඉතින් ඔන්න ඔය විදිහේ ප්‍රශ්නයක් තමයි අපේ අපේ ජීවිතවලත් අපිට තියෙන්නේ. මේක මේ තණ්හාව කියන එක පමණකට තියුණට කමක් නැහැ කියමුකෝ. එකපාරටින් නිවන් යන්නත් බෑනේ. හැබැයි මේ වැඩි තණ්හාව වැඩි පෙරේතකමට ගිහාව තමයි ඔය අවුල එන්නේ. අවුල එන්නේ මොකද? අර දරා ගන්න බැරි තරමට වෙහෙසක් පීඩාවක් එනවා. ඒක නිසා තණ්හාව දුරු කිරීල කොහොමදත් පොඩ්ඩක් සමබර කරගන්න පුළුවන් වුණොත් එතකොට යැපිලා ඉන්න පුළුවන් ස්වභාවයක් වැඩි වැඩියෙන් මේ ජීවිතේ මතුවලා එන්න පුළුවන්. ඒ කියන්නේ ඔය පොඩ්ඩක් පෙරේතකම තියෙනවා. හැබැයි දැනගෙන තියාගෙන ඉන්නවා. පමනට තියාගෙන ඉන්නවා. අන්න එහෙම බැලන්ස් එකක් හදාගන්න බලන්නකෝ. ඉස්සෙල්ලාම ඒක ගොඩාක් අපේ ජීවිත ඉඩකඩක් හදලා දෙන සුළුයි. මේ ජීවිතවල වෙහෙස පීඩාව සෑහෙන අඩු කරලා දෙන සුළුයි. අපේ මොකද තියෙන්නේ? පෙරේතකම වැඩිනේ. පෙරේතකම වැඩි. යාළුවෙක් ප්‍රියමනාපකෙක් ඉඳියොත් ඌ ආශ්‍රය කරලා 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 ඉවර කරලා ආවර කරන්නම යනවා. එතකොට වැඩි ආශ්‍රය කරාම මොකා වුණත් එපා වෙනවනේ. ටික දවසකින් තරහ වෙලා දුරස් වෙලා තමයි නතර වෙන්නේ. අපේ අම්මටත් තිබුණා ඉස්සර ඔය ලෙඩේ. ඔන්න කෙනෙක් හම්බුනහම ආශ්‍රය කරනවා. ඉතින් ආශ්‍රය කරගෙන යනකොට මට කියනවා මේ මම කියනවා ඔන්න ඉතින් තරහ වෙලා තමයි නවතින්නේ ඔය යන පොට්ටේ හැටියට කියලා. ඉතින් මට බයිනවා මිනිහේ මනුස්සයෙක් ආශ්‍රය කරන්නේත් නැහැ මට ආශ්‍රය කරන්න දෙන්නේත් නැහැ කියලා. ඕම බැන බැන කරගෙන යනවා. අන්තිමට ටික දවසක් යනකොට මම නෑ මනුස්සයා මිසින්. ඊට පස්සේ මම අහනවා කෝවාරයා නැද්ද? එයාත් එක්ක කතා කරන්නේ නැහැ නේ ඊට පස්සේ. තරහ වෙලා. මං ගා ඒකත් ඉවරයි. දැන් අලුතෙන් චැප්ටර් එකක් පටන් ගන්න පුළුවන් අලුත් කෙනෙක් එක්ක. ඉතින් ඕක තමයි වැඩේ. මොකද අර වැඩි පෙරේතකම අර සොලෝ එකේ යන් කියලා කියන්නේ. සොලෝ එකේ යන් කවට තේරෙන්නේ නැහැ නේ. බෑ බ්‍රේක් ගහ ගන්න තේරෙන්නේ නැහැ. ක්ලච් බ්‍රේක් කරන්න කැමති නැහැ. ලෑල්ලට තියලා පාගලා ඉතින් යනවා. ඉතින් කොහේ හරි ගිහිල්ලා වදින එක අහන දෙයක් නෙමෙයි. අන්න ඒකයි තා පෙරේතකම තියුණට කමක් නැහැ. නිකන් පමනට තියාගෙන ගියා නම් ඔච්චර අමාරුවක් අපහසුයක් වෙන එකක් නැහැ. මේක මොකද තියෙන්නේ? බේරන්න බැරි පෙරේතකමක්. පමන නොදන්න පෙරේතකමක්. කාලේ ඉවර කරගන්නත් බෑ. නමුත් කණේක නවත්තන්න කැමතිත් නැහනේ. අන්න ඒ විදිහේ ස්වභාවයක් ওই තණ්හාවේ තියෙනවා. අපි කැමති නෑ මේක නිකන් අර ටිකෙන් ටික ක්‍රමානුකූලව මේක කන්න බොන්න මේ ආශ්‍රය කරන්න මේ විදිහට කල් ගෙවන්න කැමති නෑ. මේ හිතේ හැටිම තමයි මේක මේ අහවර කරන්න ඕනේ වගේ අදහසකින් තමයි එන්නේ මෙයා. කාලේ ඉවර කරන්න ඕනේ කියන අදහසකින් තමයි එන්නේ මෙයා. අන්න ඒ විදිහේ ස්වභාවයක් මේ හිත තුල තියෙනවා. එතකොට මේ තණ්හාව කියන එක පොඩ්ඩක් බලබින්දොත් අන්න එයාට තේරෙනවා මහා ජීවිත වෙනසක් පරිවර්තනයක් වුණා වගේ. මොකද හේතුව අන්න අර ලොකු ඉඩකඩක් මතුවලා එනවා. මේ මම දරන්න බැරි තරම් වෙහෙසක් දරාගෙන ඉඳී. අර අල බහින ගන්නට බරයි අර වැලි කොට්ටේ. නමුත් අන්න ටිකක් ටිකක් අඩු වෙනකොට දරාගෙන යන්න පුළුවන්. කන්දක් නගින්න පුළුවන් කියලා ඒ විදිහේ හැකියාවක් අන්න මතුවලා එනවා. ඒ මතුවෙන්නේ මොකද? අන්න නැවත නැවත මේ තේරුම් ගන්නවා මේ වැඩි තණ්හාව හොඳ නැහැ. පමනට තියාගමු. එහෙම පමනට අඩු කරගත්තත් ලොකු ජීවිත පරිවර්තනයක්. නිවන් දැකීලා පැත්තක තියන්නකෝ. සාමාන්‍යව භාවනාවක් කාලයක් තිස්සේ කරගෙන යනකොට මේ විදිහේ සිහිය පීඩවන කටයුතු කරනකොට අන්න යාට තේරෙනවා මගේ අමුතු බැලන්ස් එකක් එනවා. ඒක අර නිවන කියන මහා ඉලක්කයක් නැති වුණත් ඒක ඇති මේ ජීවිතේ යම් කිසි පමණකට වෙහෙස පීඩාව අඩුව කල් ගෙවන්. ඒකම ඇති හුස්මක් ගන්න ඉඩකඩක් මතුවලා එන්නේ. අන්න ඒ විදිහේ අදහසක් මෙතෙන්දි වටිනවා. ඒ විදිහේ සමබරතාවයක් මෙතෙන්දි වටිනවා. අනේ ඊට පස්සේ ඒ විදිහේ සමබරතාවයක් හදාගත්ත කෙනෙක්ට තමයි ඒ පදනම මත ඉඳලා එතනින් එහාට තව පැනිල්ලක් පනින්න පුළුවන්. එතනින් එහාට තව පිම්මක් පනින්න පුළුවන් අර විදිහේ සමබරතාවයක් පදනමක් හදාගත්ත කෙනෙක්ට. මොකද්ද මේ පදනම? අන්න පොඩි මේ තණ්හාව පොඩ්ඩක් තුනී කළා. යම් කිසි ඉඩ කඩක් හුස්මක් ගන්න ඉඩ කඩක් හදාගත්තා. අන්න ඒ ඉඩ කඩ තුල තමයි මේ නිවනක් කියන දෙයක් පිළිබඳ ඉඩක්, එහෙම නැත්නම් අදහසක්, පිම්මක් පිළිබඳ මතක් කරගන්න පුළුවන්. අන්න කියනවා මොකද්ද? සත්තුක්කත්තුං පරමංච සන්ධා විත්වාන පුද්ගලෝ දුක්ඛසන්ත කරෝ හෝති සබ්බ සංයෝජනක් කයාති. මෙන්න මේ විදිහේ ප්‍රතිපදාවක් වඩන කෙනෙක් ඔහු සත්වරක් පරම කොට, සත්වරක් පරම කොට භවයේ හැසිරෙනවා, දුක කෙලවර කරගන්නවා සංයෝජනය ෂය කිරීමෙන්. මොකද්ද මේ කියන්නේ? සෝවාන් වෙනවා කියන අදහස තමයි කියන්නේ. හත්වරක් පරම කොට මේ භවයේ හැසිරෙනවා. මේ කලින් හැසිරුණ විදිහට නෙමෙයි, ඊට වැඩිය වෙනස් ස්වභාවයකින් හැසිරෙන. හත්වරක් පරමයි. මෙයාට අටවෙනි උප්පත්තියක් කියන එකක් අදාළ නැහැ කියන අදහසින් තමයි කියන්නේ. එතකොට එන්නේ විදිහේ හැසිරීමක් තමයි එතනින් එහාට මේ තැනැත්තට මතුවෙලා ඉන්නේ. අන්න මොකද උනේ? අර තණ්හාව තාම තියෙනවා. දැන් ඔය අනාථපිණ්ඩික සිටුතුමා, ඊට පස්සේ විසාකා, ඒ උපාසිකාව, මේ වගේ කට්ටිය ගැන කියනකොට කියනවා මේගොල්ලෝ සෝවාන්, එතනින් එහාට ගියේ නැහැ. මේගොල්ලන්ගේ අර පෙරේතකම තියෙනවා සෑහෙන. ඉතුරු වෙලා කකා කකා යනවා දිව්‍ය ලෝකෙන් 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 ලෝකවලට ලෝකවලට ගිහිල්ලා සෑහෙන කාලයක් ගිහිල්ලා 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 තමයි මේගොල්ලෝ ගමන කෙලවර කරන්නේ. හැබැයි හත්වරයි, හත්තරට වැඩිය හැසිරෙන්නේ නැහැ, ඊට වැඩිය යන්නේ නැහැ කියන අදහස පිළිබඳ සඳහන් වෙනවා. එතකොට අර අර තණ්හාව තාම තියෙනවා, පෙරේතකම තාම තියෙනවා. හැබැයි අර අර ප්‍රමාණාත්මකව යම් කිසි සමබරතාවයක් හදාගත්තා. සමබරතාවයක් හදාගත්තා. එයා එතකොට එතනින් එහාට පවතින යම් කිසි ශක්තියක්, කර්මයක් එයාට රැස් වෙන්නේ නැහැ. ඉතින් එන්නේ විදිහ දෙයක් මේ භාවනාවක් වඩන කෙනෙකුට දකින්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ විවිධ දුක් එනවා. විවිධ කර්ම ශක්තියින් ගැළපිලා එනවා. කෙනෙක් අවිල්ලා අපිට අහේතුකව බයිනවා. මේ විදිහ අප්‍රිය පුද්ගලයෝ එක්ක ආශ්‍රය කරන්න සිද්ධ වෙනවා. ප්‍රිය පුද්ගලයෝ අපිට ඕන විදිහට හැසිරෙන්නේ නැහැ. නමුත් අන්න මේ වැනි අවස්ථාවල අපි අලුතෙන් කර්ම රැස්න කරගන්න නැති ස්වභාවයක්, අන්න මේ සිහියෙන් මේ ආපු දුක බාරගත්තොත් තේරෙනවා මොකද්දෝ ශක්තියක් මේක පිටිපස්සේ තියෙනවා. නමුත් මට අලුතෙන් කර්මයක් රැස්සුන් නැත්තම් කියන හික්මීම මේ තැනැත්තට ඇති කරගන්න පුළුවන් යම් කිසි විදියක අන්නර කරනා භාවනාවක් තුලින්, කරනා භාවනාවක් තුලින් අන්නේ විදිහේ දෙයක්. එතකොට අද කාලේ හැටියට මෙන්න මේ විදිහ අදහසක් කියනවා. අපි ඉපදුනේ, අපි ඉපදෙනකොට ඉපදුනේ අපේ දෙමව්පියෝන් වගේ. අපේ දෙමව්පියෝ වගේ තමයි අපි ඉපදුනේ. හැබැයි මැරෙනකොට මැරෙන්නේ අපේ තේරීම් වගේ. ඉපදුනේ දෙමව්පියෝ වගේ. ඉපදුනේ හරියට නිකන් ස්වභාව ධර්මයට, එහෙම නැත්නම් කර්ම ශක්තියකට කියමුකෝ. කර්ම ශක්තියකට කියමුකෝ. හැබැයි මැරෙන්නේ කොහොමද? මැරෙන්නේ අර විදියට අපේ choices අනුව, අපේ තේරීම් අනුව. එතකොට අන්න උපතේ ඉඳලා මරණය දක්වා යම් කිසි ඉඩකඩක් තියෙනවා. අන්නේ ඉඩකඩ පිළිබඳ භාග්‍යතුන් වහන්සේ කියන්නේ මේ කර්මය කියලා දෙයක් තියෙනවා. හැබැයි මනුෂ්‍යයාට වීර හැකියාවක්, ක්‍රියාශක්තියක් මේ දෙකක් තියෙනවා මනුෂ්‍යයා තුල. එතකොට උපදින්නේ කර්ම ශක්තියක් අනුව තමයි. කර්මයට අනුව තමයි උප්පත්ති ලබන්නේ. දෙමව්පිය වගේ තමයි ඉපදෙන්නේ. නේචර්, නේචර් විදියට තමයි ජීන්ස් අනම්මන ඔය ඒවා මතුවෙලා එන්නේ. නමුත් අන්න ක්‍රියාශක්තියක්, විරිය ශක්තියක් තියෙනවා. මැරෙන්නේ මොන විදියටද? මැරෙන්නේ ගොඩක් වෙලාවට මගේ තේරීම් වලට අනුව. අර ක්‍රියා විරිය ශක්තිය දෙක කොයි පැත්තටද යෙදෙව්වේ කියන විදිහට සමහර විට තව තව කර්ම රැස් කරගන්නවා. අර ක්‍රියා විරිය ශක්තිය තුලින් මට අනතුරක් කරානේ, මුට රිටර්න් එකක් දෙන්න ඕනේ, ගහන්න ඕනේ, මරන්න ඕනේ කියලා යන්න පුළුවන්. ඒ විදිහේ දේවල් කොතෙකුත් මේ ලෝකේ අපිට දකින්න පුළුවනි. ඉතින් එහෙම උත්සාහ කරොත් මොකද වෙන්නේ? අන්න මැරෙනකොට අන්න තමුන්ගේ තේරීම්වල ඵල විපාක තව තව වර්ධනය වෙලා එනවා. නමුත් ප්‍රතිපදාවක් සඳහාත් ඒකමයි උපකාර වෙන්නේ. හරි විදිහට තෝරන්නත් පුළුවන්, වැරදි විදිහට තෝරන්නත් පුළුවන්. දක්ෂව තෝරන්නත් පුළුවන්, අදක්ෂව තෝරන්නත් පුළුවන්. අන්න අදක්ෂව තේරුවොත් තව තව කර්ම රැස් වෙනවා. දක්ෂ වුණොත් අන්න පුළුවනි යම් කිසි පමණකට මේ ක්‍රියාවලිය මර්ධනය කරන්න. අන්න මේ වීර ශක්තිය, ක්‍රියා ශක්තිය කියන මේ දෙකට බුදුරජාණන් වහන්සේ ලොකු ඉඩකඩක් දෙනවා. මොකද කර්මය කියන එක හරි කර්මනියතවාදියක් කිව්වොත් නිවනක් ගැන කතා කරන්න බෑ. නෑ, මෙතන ක්‍රියා ශක්තියක්, වීරිය ශක්තියක් තියෙනවා. අන්න ඒක තමයි ප්‍රතිපදාවක් කියන්නේ, ඒක තමයි භාවනාවක් කියන්නේ, ඒක තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ. අන්න ඒ ක්‍රියා ශක්තිය, වීරිය ශක්තිය තුලින් මේ තැනත්තා අර කර්මශය කරන මේ විදිහට නැවත නැවත ගමන් කිරීමක් වෙනුවට හත්වරක් පරම කොට යන ස්වභාවයකට මේක ආවම කරනවා, අඩු කරනවා. අන්න ඒ විදිහේ අදහසක් මෙතෙන්දී ඉදිරිපත් වෙනවා. ඒ කියන්නේ මොකද්ද? මේ තණ්හාව තියෙන්න පුළුවන්. හැබැයි තණ්හාව නිකන් යම්කිසි පමනකට තියාගන්න. මේ කෙලෙස් තියෙන්න පුළුවන්. කෙලෙස් හැබැයි යම්කිසි පමනකට තියාගන්න. මේ පෙරේතකම තියෙන්න පුළුවන්. පෙරේතකම හැබැයි යම්කිසි පමනකට තියාගන්න. ඔය කියන විදිහේ අදහසක් තමයි මෙතන තියෙන්නේ. ඒක තමයි අදහස. අන්න ඒ පමණට තියාගත්තොත් අර වගේ අනතුරක් මතුවෙලා එන්නේ නැහැ. මේ වැඩේ කෙලවර වෙන දිහාවකට මේක ගලාගෙන යන්න පුළුවන්. දැන් සාමාන්‍ය ගොඩ දෙනෙක්ට වර්ධින දෙයක් තමයි මේගොල්ලෝ හිතනවා මේ කෙලෙස් දුරු කරන්න යනවා. දුරු කරන්න යනවා, තණ්හාව ෂය කරන්න යනවා. මේ විදිහට සම්පූර්ණ මර්ධනය කරන්න යනවා. මේ ගාථාවලම තියෙනවානේ මේක මේ අනන්ත කාලයක් තිස්සේ ද්විතියෝ පුරිසෝ විදියට ආවේ ඔය කට්ටිය තමයි. මේ තණ්හාව තමයි තණ්හා ද්විතියෝ පුරිසෝ. කරට කර දාගෙන ඇවිල්ලා තියෙන කාත් එක්කද මේ? තණ්හාවත් එක්ක. කරට කර දාගෙන ඇවිල්ලා තියෙන කාත් එක්කද මේ? මේ කෙලෙස් එක්ක. ඉතින් ඒක නිසා මේ එක පාට මේවා දුරු කරන්න, ෂෙයා කරන්න යනවා වෙනුවට පොඩ්ඩක් නිකන් මේ අතරින් හුස්මත් දෙකක් ගන්න පුළුවන් වුණොත්, මේ අතරින් පියවරක් දෙකක් තියාගන්න පුළුවන් වුණොත්, මේ අතරින් බත් කටක් දෙකක් කාගන්න පුළුවන් වුණොත්, අන්න ඒ විදිහේ භාවනාවක් තමයි වැඩි යුත්තේ. ගොඩ දෙනෙට තේරෙන්නේ නැහැ නේ, මේ හිතනවා නිකන් මේ කාලා ඇවිල්ලා ස්මෘත්තාවට එනකන් කාලා ඇවිල්ලා දවස් 5න් ඇවිල්ලා කියනවා දවස් මම මේ අදිස්ථාන කරගෙන ආවේ මේ වැඩසටහන ආවර වෙනකොට සෝවන් වෙලා යනවායි කියලා. හොඳයි, අදිස්ථානේ හොඳයි. ඒ වුණාට ඔහොම කරන්න පුළුවන් ද වැඩි? ස්මෘතාවට එනකන් කාලා ඇවිල්ලා මෙතන ඇවිල්ලා කියනවා පොළවේ අත ගහලා ඔන්න මම මේමලු කරන්නේ. එහෙ නැත්තම් මේ පරියන්ක නිවන් දකින්නවා, මේ පරියන්කේ මේ වැඩේ අහවර කරනවා කියලා ඔන්න වලිගේ හපාගෙන දඟලනවා. ඒ වෙනුවට පොඩ්ඩක් අනේ නිකන් මේ මෙච්චර කාලයක් මේ කරට දාගෙන ආපු කට්ටියනේ, මේ කෙලෙස් මෙච්චර කාලයක් මේ ද්විතියෝ පුරුෂෝනේ, මේ මේ තණ්හාව, ඒකින්ද පොඩ්ඩක් නිකන් උඹලත් ඉඳපල්ලා, මටත් පොඩි චාන්ස් එකක්, ඈ මගේ බොරුවත් පොඩි කියා ගන්න පොඩි අවස්ථාවක් කියලා වගේ තමයි පටන් ගන්න වෙන්නේ. හරියට නිකන් අර 90 ගණන් වල JVP එක පටන් ගත්තා වගේ. විමල් ලියුරාන්ස ඇවිල්ලා කියනවා මේ මගේ බොරුව කියා ගන්න දෙන්නකෝ. අනේ අපේ TV එකේ අපරාධ කියන්න බෑ. ඒ දවස්වල channel දෙකයි පෙවුනේ. එකක් TNL එක, ඒ කියන්නේ දේශපාලන සාකච්ඡා. ඒකයි අර සෝම හාමුදුරුවන්ගේ වැඩසටහන වගේ කියනවා. ඉතින් ওই ටික තමයි බැලෙන්නේ. ඉතින් අර අවුරුදු 5-6 වසරේ ඉතින් දේශපාලන සාකච්ඡා තමයි මම බලන්නේ. ඈ ඉතින් ඇවිල්ලා කියනවා මේ මගේ බොරුව කියා ගන්න දෙන්නකෝ. මොකද අර 80 ගණන් වල තියෙන බිහිතියත් එක්ක කතා කරන්න දෙන්නෙම නැහැ. දෙන්නෙම නැහැ. ඉතින් 90 ගණන් වල ඇවිල්ලා කියනවා හරි ඉතින් මගේ බොරුව කියා ගන්න දෙන්නකෝ. මට පොඩි chance එකක් දෙන්නකෝ. ඕගොල්ලන්ගේ තමයි. ඕගොල්ලන්ගේ තමයි මේ වටපිටාව, ඕගොල්ලන්ගේ තමයි මේ අයිතිය. හැබැයි මට පොඩි chance එකක් දෙන්න. අන්නේ විදිහට තමයි මේ කෙලෙස් වලට ආමන්ත්‍රණය කරන්න ඕනේ. හරි උඹලත් ඉඳපල්ලා, ද්විතිය පුරිසෝ. මෙච්චර කාලයක් මේ කරටත දාගෙන ආවේ උඹලත් එක්ක තමයි. ඈ තණ්හාව තමයි ද්විතිය පුරිසෝ. ඉතින් කමක් නැහැ. ඒ අතරේ මේ හුස්මක් දෙකක් ගන්න දෙනවා නම්, සිහිය තියා ගන්න දෙනවා නම්, පියවරක් දෙකක් තියා ගන්න දෙනවා නම්, බත් කටක් දෙකක් කන දෙනවා නම්, අන්නේ විදිහට කාලයක් තිස්සේ කරගෙන යන්න ඕනේ. දවසත් දෙකක් නෙමෙයි සතියක් දෙකක් නෙමෙයි කලින් කලට නැවත නැවත හෙමීට හෙමීට කරගෙන යනවා වැටි වැටි නැගිටමින් කරගෙන යනවා එහෙම කාලයක් තිස්සේ කරනකොට කරනකොට අන්තිමට විමල් ඉරුවන්සත් නැහැ හැබැයි වැඩේ සාර්ථකයි වැඩේ සාර්ථකයි අන්න ඒ විදිහේ ක්‍රමවේදයක් තමයි කළ යුත්තේ ක්‍රමානුකූලව ටිකෙන් ටික අන්න මේ ශක්තිය දියුණු කරනවා ශක්තිය දියුණු කරනවා කාලයක් තිස්සේ හිමිහිට කරගෙන යනවා කරගෙන යනකොට යනකොට අන්න මොකද වෙන්නේ ටිකෙන් ටික තේරෙනවා මේ කෙලෙස් තියනවා නැත්තේ නෑ තණ්හාව තියනවා නැත්තේ නෑ නමුත් ඒකේ බලපමණකට බිඳිලා බල බිඳිලා මොකද හේතුව අන්න මම මේ විදිහේ ක්‍රමානුකූල ප්‍රතිපදාවක් ඇඩුවා ක්‍රමානුකූල ප්‍රතිපදාවක් ඇඩුවා ටිකෙන් ටික මේ දේ පුරුදු කරා එතකොට තේරෙනවා අර වෙන්දට කෙනෙක් බැන්නහම ගැටෙනවා ගොඩක් ගැටෙනවා තව අලුතෙන් කර්ම ගණනාවක් රැස් කරගන්නවා නමුත් දැන් තේරෙනවා අන්න මේ ගැටෙන්නේ මගේම අඩුපාඩු නිසා ගැටෙන්නේ මගේම දෝෂේ නිසා දැන් පහුගිය දවසක ඔය YouTube එකේ දකවලා තිබුණා මේ වෝක් ඇක්ටිවිස්ට් කෙනෙක් එක්ක තව කෙනෙක් වාද කරනවා ඒ යන්නේ බෑ මුලටම යන්නේ බෑ කාන්තාවක් කියන්නේ කවුද ඈ ඔය වගේ තර්ක තමයි ඉදිරිපත් කරන්නේ ඉතින් හිතා ගන්න බෑ මේ විදිහේ ප්‍රශ්නක් තියෙයිද කියලා එතකොට කියනවා මේ කාන්තාවක් කියන්නේ කාන්තාවක් විදිහට ඐඩෙන්ටිෆයි කරන කෙනෙක් ඈ ඒ විදිහට තමයි කියනවා අමුතුමතු තර්ක තමයි කියන්නේ අර මූලික බයොලොජි වලටම යන්න වෙනවා බයොලොජි වලටම යන්න වෙනවා ගිහිල්ලා කියනවා මේ XY ක්‍රෝමෝන්ස් තියෙන කට්ටිය තමයි කිව්වම ඔන්න තද වෙනවා එහෙම කොහොමද කියන්නේ එහෙම බයොලොජි වලට කොහොමද කියන්නේ කියලා ඔන්න මරා ගන්න එනවා ඉතින් අමුතුමතු තර්ක ඉදිරිපත් කරන ලෝකයක් වෝක් ඈ ළමයි යනවා ඉස්කෝල වලට හරියට නිකන් අර සුදු පාට ආලෝකය වගේ මේ වෝක් ටීචර්ස්ලා තමයි පන්තිවල ඉන්නේ වෝක් ප්‍රිස්ම තමයි තියෙන්නේ ටීචර්ස්ලා විදියට අන්න පාට ආලෝක වෙන් වෙලා වර්ණාවලියක් හැදිලා එළියට එනවා ඉතින් එකෙක් කියනවා මම පිරිමියෙක් විදියට ඐඩෙන්ටිෆයි කරනවා ගෑණියෙක් විදියට ඐඩෙන්ටිෆයි කරනවා මම ගෑණියෙක් පිරිමියෙක් විදියට ඐඩෙන්ටිෆයි කරනවා ඔන්නෝම මොකද්දෝ මන් දන්නේ නොතේරෙන හරුපයක් ආහාරුපයක් ඉතින් තව කෙනෙක් කියන මොකද්ද මම මට අවුරුදු 3ක් ගියාලු මේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන මූලික යෙදීම් ටික ඉගෙන ගන්න. He is, she is, they are, you are. ওই ටික ඉගෙන ගන්න මෙච්චර කාලයක් ගියාලු. දැන් මොන් ඇවිල්ලා ඒක වෙනස් කරලා කියනවලු. She කියන්න එපා, they කියන්න. Gender neutral pronouns පාවිච්චි කරන්න කියනවා. මට තේරෙන්නේ නැහැ මොකද්ද මේ වෙන්නේ යන්නේ කියලා ප්‍රකාශ කරනවා. ඉතින් ඔන්න ඔය විදිහේ තර්ක විතර්ක ගෙන හැර දක්වන කට්ටිය බලන්න. ඒ ට්‍රිගර් වෙන හැටි බලන්න ඒකට ඇවිස්සෙන හැටි බලන්න එතකොට අර්ථනත්ත කියනවා මේ ඔයා ඔච්චර ඇවිස්සෙන්න එපා ඔයා ඔච්චර ඇවිස්සෙන්න එපා ඔයා ඇවිස්සෙන්නේ ඇයි ඔයා ඇවිස්සෙන්නේ ඇයි ඔයා ඇවිස්සෙන්නේ මේ මගේ මතේ ඔයාට තේරෙන විදිහ නිසා මගේ මතේ හරිද වැරදිද කියන එක නෙමෙයි මගේ මතේ ඔයා අදකින විදිහ ඒකද ඔයාගේ තුල තමයි ඇවිස්සෙන එකේ දුවසෙ තියෙන්නේ එහෙම නැතුව මම ඉදිරිපත් කරන මතේ නෙමෙයි අන්න මොකද්ද මේ කියන්නේ අපි ට්‍රිගර් වෙන්නේ අපිටම අනන්‍ය වූ හේතු කාරණා නිසා. එතකොට එහෙමනම් අන්න මේ විදිහේ ට්‍රිගර් වීමක් නම් අපි තුල තියෙන්නේ මේ විදිහට තණ්හාව යම් කිසි විදියක බල මිදින්න උත්සාහ කරන කෙනෙක් මේ විදිහට ප්‍රතිපදාවක් වඩන උත්සාහ කරන කෙනෙක් බලනවා මේ පුද්ගලයා හින්දා නෙමෙයි මම ට්‍රිගර් වෙන්නේ. මා තුල තමයි මේ ට්‍රිගර් වෙන්න තියෙන හේතු කාරණා තියෙන්නේ කියන බැල්මෙන් නවත නැවත කාලයක් තිස්සේ ගනුදෙනු කරගෙන යනවා ගනුදෙනු කරගෙන යනකොට භාවනාවක් වඩනකොට මේ තැනතර තේරෙනවා අන දැන් ඒ විදිහට ට්‍රිගර් වෙන්නේ නෑ මම නැත්තේ මොකද අන්නරති වුණ බැඳීම අරති වුණ තණ්හාව මම පොඩ්ඩක් දුරු කරගත්තා ඉතින් එන්නේ එකම තමයි වැඩේ ඒ විදිහේ දෙයක් තමයි භාවනාවක් කියන්නේ එතකොට තේරෙනවා අන්න මිනිස්සු ඇවිල්ලා නෙවකුත් දේවල් කියනවා පොඩ්ඩක් ඇතුලේ වෙහෙසක් එනවා නමුත් අර ඉස්සර තරම් ඇවිස්සෙන්නේ නැහැ. ඉස්සර තරම් දුර දිග යන්නේ නැහැ. අන්න මේ අනන්ත කාලයකට තියුණ ගමන ටික ටික අඩු වෙලා අන්න හතකින් ඉවර කරන්න පුළුවන්. අනන්තව හැසිරෙන තියුණ ගමන දැන් හතක් හැසිරිලා නවත්තන්න පුළුවන්. අන්න ඒ විදිහට මේකේ අන්තයක් ප්‍රමාණාත්මකව අඩු වීමක් ටික ටික පේන්න පටන් ගන්නවා. ඒකම තමයි වැඩේ. කෙලෙස් වලටම තමයි අන්තිමට එන්න දෙන්න වෙන්නේ කෙලෙස්වලටම තමයි රජ වෙන්න දෙන්න වෙන්නේ. කෙලෙස්වලටම රජ වෙන්න දීලා බලන්න ඕනේ. හරි උඹලා නටපල්ලා. නටලා 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 බැහැලා යනවා. බැහැලා යනවා. ඒ සදාකාලිකව ඉන්නේ නැහැ. අපි හිතනවානේ මේ වහයිලා ගනි ආපහු මගේ පැවිද්ද ඉඳලා ගහලෙයි සිවුරුත් ගලවගෙන යයි ගෙදරම අරන් යයි කියලා. එහෙම ඒවත් තියෙනවා. නමුත් අර මුලින් පොඩ්ඩක් බල බිඳලා ඉන්න ඕනේ. බල බින්දට පස්සේ තේරෙනවා එහෙමම නෑ. ඔය නැටුවට ඒව අහවරයක් තියෙනවා. නැටුවට අහවරයක් තියෙනවා. හරි සුද්ධවන්තයෙක් වෙන්න යන්න හොඳ නෑ. සුද්ධවන්තයෙක් වෙන්න යන්න හොඳ නෑ. අනේ මම නම් නෑ එහෙම කියන්නේ. සමහර කෙනෙක් ඇවිල්ලා නිකන් කතා කරන්නේ නිකන් අම්බේ බලන්න ඕනේ නිකන් මොකද්ද අර බුද්ධත්වයටත් එහා ගිය විදිහට තමයි කතා කරන්නේ. මේවා සම්පූර්ණ දුරු කරන්න ඕනේ නැති කරන්න ඕනේ. මේ විදිහට වෙන්න බෑ. ඔය ඇබ්බැහි අතහැරලා දාන්නකෝ. ඕවන මේ කරන්නේ නැහැ කියලා අදිස්ථාන කරගන්නකෝ කියලා ඔය විදිහට තමයි කතා කරන්නේ. මේ නොතේරුම් කම වෙන මොකක් කියන්නද? ඉතින් කියනවා නෑ ඇබ්බැහි නෑ ඉතින් තියෙනවා තමයි. ඇබ්බැහි කියන જાතියව අඳුරන්නේ කවුරුත් මම තරම්. ඒකින්ද ඇබ්බැහියට යට වෙච්ච කෙනෙක් දන්න ඕම යන්න කුවට ඇබ්බැහි යන්නේ නෑ. දුරු වෙන්න කුවට දන්නේ නෑ. අද කරන්නේ නැහැ කියලා අදිස්ථාන කරගත්තාට හෙට හවස වෙනකොට අමාරුයි. ඒක නිසා පොඩ්ඩක් කමක් නෑ මචං උඹත් ඉඳපන්. හරි උඹත් ඉඳපන්. හැබැයි මට පොඩි chance එකක් දීපන්. මගේ බොරුව කියා ගන්න පොඩි chance එකක් දීපන් කියලා අන්න පොඩ පොඩ ටිකෙන් ටික අර මෝඩකමක් නැතුව ප්‍රඥාවක් ඉදිරියෙන් තියාගෙන මේ ප්‍රතිපදාව වඩ아가ගෙන යනවා. යනකොට යනකොට තේරෙනවා අන කාලයක් යන්න ඕනි. කාලයක් යනකොට තේරෙනවා අර බුදුරජාණන් වහන්සේ කියනවා වගේ පස්සේ දවසක දකින්න අර අර ගෑණි අර කෙල්ල අර මිනි වෙන මිනිහෙක් එක හතා කර කර ඉන්නවා. දැක්කට මොකද? අනේ මගේ හිතට දුකක් ආවෙ නෑනේ. උන්ගේ කතාව උන් බලා ගනි. මගේ හිතට දුකක් ආවෙ නෑ. මොකද හේතුව? අන කාලයක් තිස්සේ ගිහිල්ලා අර අර තියුණ තණ්හාව ටිකක් බොඳ වෙලා දුරු වෙලා. ඒකම තමයි ප්‍රතිපදාව. ඒක තේරෙන්නේ තැපෑලෙන් වදින්නේ අර විදියට පස්සේ දවසක අර දර්ශනේ දැකලා කල්පනා කරනවා මට දුකක් ආවෙ නෑනේ. දුකක් ආවෙ නෑනේ. ඇයි ආවෙ නැත්තේ? සම්පූර්ණ දුරු වෙලත් නෙමෙයි. නමුත් අර මහා ප්‍රබලව තියුණ ඒ බැඳීම දැන් ටිකක් බොඳ වෙලා ගිහිල්ලා. බොඳ වෙලා ගියාට පස්සේ තේරෙනවා මොනවද වෙහෙසක් තියෙනවා. වෙහෙසක් තියෙනවා. නමුත් ඒ වෙහෙස පිළිබඳ මම විලින්. ඒ වෙහෙසට මම ඉඩ දෙන්නවා ඉන්න තියෙනවා. මොකද ඒක අර මරණීය වෙහෙසක් නෙමෙයි. ওই කෙලෙස් වල ස්වභාවය වගේ ওই කෙලෙස් බල බින්දෙනකොට තේරෙනවා මේගොල්ලෝ ඇවිල්ලා තාම දඟලනවා. තාම දඟලනවා. තාම වේදිකාවේ ඉඩ ඉල්ලනවා. ඉල්ලුවාම දෙන්න ඕනේ. අන්න ගණින් නටපන් කියලා දෙන්න ඕනේ. එන්න නටලා නටලා බැහැලා යනවනේ. යන්නේ රෙදිත් ගලවගෙන අන්තිමට යන්නේ. අන්න ඒ විදිහට ටිකෙන් ටික මේ ප්‍රතිපදාව යම් කිසි විදියක විවර වෙනවා. තේරෙනවා මේ නටන නැටීමේ අහවරයක් තියෙනවා. ඔන්නේ අහවරේ දන්නේ නැත්නම් අපි මේ කෙලෙස් වල කෙලවරක් මේ හිතීලි වල කෙලවරක් මේවා නැටීමේ අහවර වීමක් තියෙනවා කියලා දන්නේ නැත්නම් අන්න මොකද වෙන්නේ? මේ සංසාරයක් තමයි තියෙන්නේ. කෙලවර වෙන්නේ නැහනේ. කෙලවර වෙන්නේ නැහනේ. සමහරු කියනවා මේ හිතවිලි එනවා. හිතවිලි ඇවිල්ලා ඇවිල්ලා මගේ හිත ඇවිස්සෙනවා. අහවර වෙන්නේ නැහැ. මම කොහොමද මේ භාවනාව කරන්නේ? මං හරි අසරණ වෙලා ඉන්නේ. මට මේක නිසා භාවනාව කරගන්න බෑ. මගේ සිහිය කැඩිලා යනවා කියලා ওই විදිහට චෝදනා කරනවා. අන්න සංසාර ගමන. මේකේ කෙලවරක් නැහැ කියලා තමයි කියන්නේ. නැහැ අපි කියනවා නැහැ විසිහිය කැඩෙන්නේ නැහැ කියලා ඉන්නකෝ. අපි හිතමු ඔය කොතේකුත් සිතවිලි ආවත් ඔබගේ සිහිය කැඩෙන්නේ නැහැ කියන විශ්වාසයෙන් ඉඳලා බලන්න. ඉඳලා බලනකොට බලනකොට තේරෙනවා මේ සිතවිලි ඇවිසිලා 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 ආපහු තැම්පත් වෙනවා. තැම්පත් වෙනවා. අන්න කෙලවර දැක්කා. කෙලවර දැක්කා. දවසක් දැකලත් මදි. සිය දහස් වරක් දකින්න ඕනේ තමුන්ගේ හිතටම විශ්වාසයක් දිනු වෙනකන් මේකේ කෙලවරක් තියෙන බව. අන්න කෙලවරක් තියෙන බව විශ්වාසය දිනුනාද ඒක තමයි මේ කියන්නේ හතක්. හතයි හතයි. හතෙන් එහාට යන්නේ නැහැ. හතෙන් එහාට යන්නේ නැහැ. හතෙන් නවතිනවා. හතෙන් ඉවරයි. හතක් සංසාරන හතක් සංසාරුවට කමක් නැහැනේ. මේ මෙච්චර ගියපු එකේ මොකද අප්පා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඔය කාලා බීලා ජොලි කරලා ඉන්නකෝ. එහෙම එකක් නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ. අපාය භූමිය වලට යන්නේ නැහනේ. ඒ ඇති. ඒ ඇති. මගේ නම් නැහනේ ඔය නිකන් එහෙම ලොකු පෙරේද කමක් නැහැ. ඔය කට්ටිය ඇවිල්ලා අහන ඔබ වහන්සේ නිවන් දකින්න එහෙම අදිෂ්ඨානයක් නැද්ද? ඔය පිස්සු කෙලකල ඉන්න ඔය වැඩ කර කර ඉන්නේ සතිපාසල්මයි කරන්නේ. නිවන් නිවන් මේ භාවනා කරගන්න වෙලාවක් නැද්ද? කරන්නේ නැද්ද ඒවා? එහෙම අහන කට්ටියත් ඉන්නවා කිව්වට විශ්වාස කරන්නේ. ඒතර කියනවා නැහනේ එහෙම එකක් නැහනේ. අපිට ඔය මට නම් ඔය එහෙම නිකන් ලොකු සංසාරය ගැන එහෙම කලකිරීමක් නැහැ. මම ඉතින් ඔය කාලා බීලා ඔය ඉන්නවා පොඩ්ඩක් නිකන්. නිකන් හතක් ගියාට කමක් නැහැ. හතක් ගියාට ගානේ ඊට එහාට යන්න ගියොත් තමයි අවුල තියෙන්නේ. ඊට වැඩි යන්න ගියොත් තමයි අවුල තියෙන්නේ. ඉතින් එන්නේ විදිහට තියා හිමීට සොලෝ එකේ යංකෝ මේක හිමීට කරමු. තව අවුරුදු 20ක් විතර ඉඳලා බලන්නකෝ. නිකන් තව අවුරුද්දෙන්ද මාසෙන් දෙකෙන් ඉවර කරගෙන යන්න හදන්නේ නැතු. ඈ එහෙම පොඩ්ඩක් බෑ හදිස්සි වෙන්න එපා. ඉතින් එන්නේ විදිහට ටිකෙන් ටික කරගෙන යන්. එතකොට තේරෙනවා අන්න අහවරයක් තියෙනවා. මේකේ කෙලවරක් තියෙනවා. කෙලවරේ හැබැයි මේ මේ අපි හිතන විදිහට නෙමෙයි කෙලවර වෙන්නේ. අර විදියට ඉතිවිලි ඇවිස්සිලා ඇවිස්සිලා ඒගොල්ලන්ගේ නැටුම නටලා ඒගොල්ලෝ තැම්පත් වෙනවා. ප්‍රශ්නයක් අහම මේ ප්‍රශ්නේ තමයි භාවනාව දෙන්නේ. වෙන මොකක් එයි කියලා බලාපොරොත්තු වෙනවද? ඒක තමයි එන්නේ අර කියපු ඒවා කරපු ඒවා වෙච්ච දේවල් ඔක්කොම මතක් වෙවි. නැවත නැවත මේක දුද්දිදී මේකෙම ඇදගෙන ඇදගෙන යනවා. නමුත් ගිහිල්ලා ඔකී අහවරයක් තියෙනවනේ. අන්න ඒ අහවරේ දකින්න. ඒ අහවරේ දැක්ක කියන්නේ හතකින් ඉවරයි කියන එක තමයි. තාම ඉවර නැහැ. හතකින් ඉවරයි. දැන් සම්පූර්ණ තැම්පත් වෙලා නැහැ. අහවරයක් තියෙනවා. අහවරේ තියෙන ඇවිස්සිලා. අන්නේ ඇවිස්සිලා ඇවිස්සිලා තැම්පත් වෙන බව දකින්. ඒක වරක් දැකලා හරියන්නේ නැහැ. සිය දහස් වරක් දකින්. එක ප්‍රශ්නයකට දැකලා හරියන්නේ නැහැ. ප්‍රශ්න දහස් ගණනකට දකින්. දකින්නකොට දකින්නකොට තේරෙනවා මේ ඇවිස්සෙනවා තැම්පත් වෙනවා හැබැයි. විනාඩි 20ක් විතර ඇවිස්ස ඇවිස්ස යනවා. දරාගෙන ඉඳියොත් 20කට පස්සේ තැම්පත් වෙලා හොන් තිත බොහොම විවේක වෙනවා. අන්න මොකද උනේ හතක් ගියා හතෙන් ගිහිල්ලා නැවතුණා. ඉතින් එන්නේ විදිහේ හතකින්වත් මේක නවත්ත ගන්න ශක්තියක් තම තමන්ට දිනු කරගන්න අද දවසේ මේ ධර්ම දේශනාවත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු 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 ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අද අපගේ වැඩසටහනේදී.
හොඳයි එහෙනම් අපි ආවර කරමු. උදේ මාත්‍ය
ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට වෙලාවක් තියද එක ප්‍රශ්නෙට උත්තර දෙන්න?
හරි ඔව්.
ගිෂාන් මහත්මයාට පුළුවන්. අන්මියුට් කරලා.
හොඳයි මට ඇහෙනවා. ස්වාමීන් වහන්සේටත් ඇහෙනවා ඇති කියලා මම හිතනවා. මගේ මම මේ දේශනාවේ ඇහෙන සතුට ප්‍රකාශ කරන අපිට ස්වාමීන් වහන්සේගේ මේ ධර්මයේ කරපු විදිය සහ අපි අපේ එක්ස්පීරියන්ස් එක බලනකොට සසඳලා බලනකොට මේවා ගැන ඒකිට පොඩි සතුටක් ඇති වෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්නය තියෙන්නේ දැන් ස්වාමීන් වහන්සේ මේකට කිව්වා එකවරක් නෙවෙයි දහස් වරක් ප්‍රශ්නවලදී බලන්න ඒකම ඇති වෙලා නැති වෙන ගතියත් එහෙම නැත්නම් ඒ ශක්තිය තරහව කියන කෝදේ කියන එකක් අහවනම් ඒක එහෙමම නැති වෙනවයි කියන එක බලන්න කියන එක 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 ප්‍රශ්නවලදී එක එක විදිහේ ඒ බවමද ස්වාමින් වහන්ස දැනගන්නේ කෙනෙක්ට තව මාර්ග තව ආත්ම හතක් තියෙනවයි කියන එක තමයි මගේ ප්‍රශ්නය තියෙන්නේ. එහෙම ඒකට ස්වාමීන් වහන්සේට පොඩි උදාහරණ එකක් එක්ක දෙන්න පුළුවන් නම් ඒ සාකච්ඡාවේ
කරන අන්තිම ප්‍රශ්න කොටස ඉදිරිපත් කරන්න බලන්න. ප්‍රශ්නේ නැවත ඉදිරිපත් කරන්න. මුල් ටික නම් තේරුණා. අන්තිම ටික
ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නය තිබ්බේ දැන් ස්වාමීන් වහන්සේ මෙතනද කියනවා කෙනෙකුට ක්‍රෝධයක් එනවා නම් හරි එක එක අවස්ථාවලදී ඒ සිත ඇවිල්ලා ඒ සිත එහෙමම නිරුද්ධ වෙලා යන විදියක් ඒක තමයි මට තේරුනේ. ඒ විදියෙම දිගට දිගට බලන්න කියන එක. ඊට පස්සෙම ස්වාමීන් වහන්සේ මේක දිගටම දේශනාවේ යනකොට කියනවා සාකච්ඡාවේදී ආත්ම හතකට එනවායි කියන එක. මට එන්නේ එතන තමයි පොඩි ගැටලුවක් තිබ්බේ. අන්න ඒක තමයි ස්වාමීන් වහන්සේ මට පොඩ්ඩක් විසඳගන්න.
හරි එතකොට දැන් සාමාන්‍ය අපි භාවනාවක් නොවඩපු කෙනෙක් එයා හිතනවා මේ දේවල් සදාකාලිකව තියෙනවා කියන අදහසනේ. මේ කෙලෙස් කියන ඒවාට එයා හරි බයයි. මේ විදිහට මේ මේ ජීවිතයේ වෙහෙස පීඩාව එයා වැඩි වැඩියෙන් අත්දකිනවා. මොකද හේතුව මේ මේකේ අහවරයක් නැහැ කෙලවරක් නැහැ. දැන් අපි හිතන්න සාමාන්‍යයෙන් ඔය දැන් අපි හිතමු දැන් ඔය මෛතුනේ වගේ දෙයක් ඒ වගේ දෙයක් බුදුරජාණන් වහන්සේ කියන්නේ නැහැනේ මේකත් එක්ක පරීක්ෂණ කරන්න කියලා. පරීක්ෂණ කරලා 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 අහවර වීමක් කියන්නේ නැහනේ. ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේ කියන්නේ අන්න පාලම බිඳ දාන්න කියලා. පාලම බිඳ දානවා කියන්නේ මොකද්ද? මේ විදිහට ආරණ්‍යයකට නැත්නම් තමුන්ගේ යම්කිසි විවේක ස්ථානයකට ගමන් කරනවා. එහෙම නැත්නම් ගෙදර දොරේ හරි කමක් නැහැ පරියන්කයකට ගමන් කරනවා. ගිහිල්ලා එතන භාවනාවක් පුරුදු කරනවා වඩනවා. එහෙම නැතුව අර කාමයන් අපි කියන මෛතුනේ වගේ බරපතල දේවල් ඒ වගේ දේවල් ඔස්සේ ගිහිල්ලා ගිහිල්ලා ඒක ඉවර වෙයි එපා වෙයි කියලා හිතනවා නම් එහෙමම නැහැ. එහෙමම නැහැ. එහෙම ඉවර වෙයි කියන අදහසක් එතන නැහැ. ඒ වෙනුවට කියන්නේ පාලම් බිම දමන්න. පාලම් බිම දමන්න. අර ආහාරය නිසා ආහාරය දුරු කරන්න පුළුවන්. මානෙ නිසා මානෙ දුරු කරන්න පුළුවන්. අපි හිතමු තණ්හාව නිසා තණ්හාව දුරු කරන්න පුළුවන්. මෛතුණෙන් මෛතුණේ දුරු කරනවා කියලා එකක් නැහැ. එහෙම එකක් නැහැ. මේ වජිරයාන අරන් තින්නේ ඒක තමයි ඒගොල්ලෝ අරන් තින්නේ. ඒගොල්ලෝ කියනවා මෛතුණෙන් මෛතුණේ දුරු කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ විදිහේ වැරදි මතවාද වලටත් ගිහිල්ලා තියෙනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ මුලින් මේවෙන් දුරස් වීමක් කතා කරනවා. මේ විදිහට සීලයක සමාදන් වීමක් කතා කරනවා. මේ විදිහට මේ ආරණ්‍යයකට පාලුගේකට මේ විදිහේ ආර භාවනා මධ්‍යස්ථානයකට යාමක් පිළිබඳ කතා කරනවා. පරියංගිකට යාමක් පිළිබඳ කතා කරනවා. එහෙම ගිහිල්ලා කාලයක් තිස්සේ මේ විදිහේ පුහුණුවක යෙදෙනවා. එතකොට මේක පුහුණුවක යෙදෙනකොට මෙයාට තේරෙනවා කාලයක් භාවනාවක යෙදෙනකොට මේ ඇවිස්සලා එන දේවල් අපි හිතමු මේ රාගය නැමැති වගේ කෙලෙස් මේවා වාහයලා ගන්න බව හැබෑව. නමුත් කාලයක් තිස්සේ මේ භාවනාවේ මුහුණ දෙනකොට නැවත නැවත මේ ඇවිස්සලා එද්දී අපේ භාවනා වඩ아가ගෙන යනකොට අන්න තේරෙනවා මේවා ඇති වෙන බව නම් හැබෑව, ඇවිස්සෙන බව නම් හැබෑව. ආපහු තැම්පත් වෙන ගතියකුත් මේ වතුල තියෙනවා. ටිකෙන් ටික ටිකෙන් ටික අන්න මේ තැනත් අත්දකිනවා මේ කොයි දේ ඇති වුණත් ඒ තුල නිරුද්ධ වීමක් තියෙනවා කියලා. ඉතින් අන්නේ ඒ විදිහේ කාලයක් තිස්සේ පුරුදු කරන කෙනෙක් පිළිබඳ තමයි ওই අදහස එන්නේ. භාවනාවක් වඩන කෙනෙක් පිළිබඳ තමයි අදහස එන්නේ. අර ඒ විදිහට මුලින් දුරස් භාවයක් ඇති කරගත්තා. මේ විදිහට සීලෙක පිහිටුණා. ඒ විදිහට ඕලාරික මට්ටම පොඩ්ඩක් අඩු කරගත්තා. අඩු කරගෙන 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 යනකොට මේ යම්කිසි විදියක අනුසය පරිඋත්ทาน මට්ටම් ගැන තමයි මේ කියන්නේ. වීතික්කම් මට්ටම නෙමෙයි. පරිඋත්ทาน අනුසය මට්ටම් වලදී අන්න තේර ඇවිසිලා එනවා. ඇවිසිලා එනවා. නමුත් අර වීතික්කම මට්ටමට යන්නේ නැතුව බේර ගන්න පුළුවන් හැකියාවක් මේ තැන අතර තියෙනවා. සමහර විට මොකක් හරි දාඩිය දාන වැඩක් කළා හරි දර ටිකක් පළලා හරි බේර ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අන්න එහෙම කාලයක් තිස්සේ අර විදියට බහු පුහුණුවක භාවනාවක යෙදෙන කෙනෙක්ට තේරෙනවා මේ ඇවිස්සුණාට මේ අනුසය මට්ටමින් බිඳිලා වීතික්කම් මට්ටමට ආවට අන්න ඒක නැවත නැවත තැම්පත් වෙනවා දකින්න පුළුවන්. අන්න ඒ විදියට වරක් නෙමේ දෙවරක් නෙමේ නැවත නැවත මේකේ කෙලවරක් තියෙනවා කියන බැල්මෙන් බලන්න පුළුවන් හැකියාවක් එනවා. ඒක එන්නේම අත්දැකීම තුළින් මේකේ කෙලවරක් තියෙනවා. අහවරයක් තියෙනවා. ප්‍රශ්නයක් ආවොත් ප්‍රශ්නේ ඉවර වෙලා යනවා. අන්නේ විදිහේ කෙලවරක් දකින්න බැල්ම තමයි මේ කියන්නේ. එතකොට සෝවාන් වුණ කෙනෙක් පිළිබඳ අදහස තියෙන්නේ මොකද්ද? යංකේංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති. යම් තාක් දෙයක් ඇති වුණාද ඒ හැමදේම නිරුද්ධ වීමක් තියෙනවා. අන්නේ බැල්ම තමයි සෝවාන් වීමේ මූලිකම අදහස. එතකොට එන්නේ ඒ අදහස ගැන තමයි කියන්නේ. එතකොට අර ඇවිස්සෙනවා තාම. ඇවිස්සුණාට මොකද? මේකේ අහවරයක් කෙලවරක් තියෙන බව දන්නවා. ඒකනේ අර කියන්නේ. ඒකනේ අර කියන්නේ මේක මේ අනාගතේ පෙනිලවත් එහෙම මොකක්වත් නෙමෙයි. ඒ වෙනුවට දන්නවා මේ හිත තුළ මේ ඇවිසිලා එන දේවල් නැවත තැම්පත් වෙනවා. ඒක දැනගෙන තියෙන්නේ මේ හිතල කල්පනා කරලා නෙමෙයි. ඒ වෙනුවට අන්න අත්දැකීමෙන්ම දන්නවා. අත්දැකීමෙන්ම දන්නවා. ස්ථාවරව දන්නවා. ඒක හිතට බැස ගන්න ප්‍රමාණයට දන්නවා. අන්න ඒ වගේ බැල්මක් තමයි කියන්නේ. ඒක ඉතින් කාලයක් තිස්සේ පුහුණු කරගෙන යනකොට තම තමුන්ට අත්දකින්න පුළුවන් යම් යම් ප්‍රමාණින්. අන්නේ ඒ අත්දැකීම තුලින් තව තව ඉදිරියට යන්න පාර සැලසිලා එයි. ඉතින් එහෙම කරගමු.
හොඳයි ස්වාමීන් වහන්සේ. මට තේරුණා මං හිතනවා මේ ධර්මදේශනාවල් මට සෑහෙන ප්‍රයෝජන වෙනවයි කියන එක. ඉතින් ඒකම මං ස්වාමීන් වහන්සේ රතුරුවන් සරණයි කියලා නිදුක්ඛ නිරෝගී දීර්ඝාස ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
සාදු සාදු. හොඳයි එහෙනම් අපි අවසන් කරමු නිරෝෂ්.
ඕකාස් වන්දාමි බන්තේ
සුඛී හොන්තු
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාමි
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං
සාදු අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතන් සබ්බං අච්චයන් කමතමෙහි බන්තේ
කමාමි කමිතබ්බ.
සාදු සාදු ඕකාස කමාමි බන්තේ
සුඛී හොන්තු.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු.
තတိယံපි ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු. අභිවාදන සීලෙස නිච්ඡං වද්දා අපචායිනෝ චතරෝ ධම්මා වදන්ති ආයුවන්නෝ සුඛං බලං ආයිර ආරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේව චාතෝ නිබ්බාන සම්පත්‍ති මිනාතේ සමිජ්ජතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුලබේන මයලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවසං බුද්ධ පුත්තං නමාමං. සාදු සාදු
සබ්බත්තේ සබ්බත්තේ. හැම දෙනාටම තේරුවන් සරණයි.